තව ප්‍රශ්නයක් තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණය අනිච්ච වෙන් වශයෙන්ුත් දුක්ඛ වෙන් වශයෙන්ුත් අනාත්ත වෙන් වශයෙන්ුත් පවතින්නේද කියලායි මේ අහන්නේ. මේ ලක්ෂණේවත් මේ ත්‍රිලක්ෂණු කියන ඒවා ඒ වස්තුවට පිහිලා තියෙන උරුම දේවල් පැවැත්මක් යම් තැනක ඇද්ද හටගත්තා නම් යම් කිසි පැවැත්මක් ඒකේ අනිත්‍ය ලක්ෂණය දුක ලක්ෂණය අනාත්ම ලක්ෂණය සියල්ලෙන් කැටිවීමක් තියෙනවා. හැබැයි අනිත්‍ය ලක්ෂණය දුක ලක්ෂණය නෙවෙයි, දුක ලක්ෂණය අනාත්ම ලක්ෂණය නෙවෙයි. හැබැයි දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් මේ අනිත්‍ය ලක්ෂණය තෝරා ගන්න ඕනේ. අනිච්ච ලක්ෂණය කියන්නේ මොකද්ද? අනිච්ච අනිච්ච මේ වචන දෙකේම අර්ථයක් තියෙනවා. මේ දෙකම නිවන් දකින්න පුළුවන් අනිච්ච දැකලා. යම් පිච්ඡං න ලබති සම්පි දුක්ඛං කියන පළවෙනි මංගල ධර්ම දේශනාවන ධම්මචක්කප්පවත්තන සූත්‍රයත් ඒක විග්‍රහ කරලා තියෙන සත්‍යවිභංග සූත්‍රයේ සූත්‍ර දෙකේ ත්‍රිලක්ෂණේ දකින්නේ වෙන්නපු ප්‍රධාන කාරණේ තමයි ඕක. ඒ නිවන් දැකීමට හේතුකාරක වෙන සියලු ධර්මයන් පූර්ණ නිසා ඔය කියන සූත්‍ර දෙකේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය සත්‍යවිභංග සූත්‍රයේ 18 කෝටියක් නිවන් දැක්කයි කියනවා දිව්‍ය බ්‍රහ්මීන්ගේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය. එහෙනම් ඒකේ අඩුවක් නැහැ. අන්නේ සූත්‍ර වල විග්‍රහ වෙනවා නම් ත්‍රිලක්ෂණේ දැකේ නැතුව කාටවත් නිවන් දකින්නවත් බෑ. එහෙනම් ත්‍රිලක්ෂණේ දකින්නේ නම් ඕකෙ තිබෙන්නලා තියෙනවා. මොකද්ද වෙන්නන්නේ? යම් පිච්ඡං නලවති සම්පි දුක්ඛං කියන එකෙන් වෙලා තිනවා. යමක් කැමැති දෙයක් නැද්ද ඒක දුකයි. කැමැති ලබන්න බැරි නම් ඒක දුකයි කියලා. එහෙනම් ඊතන පෙන්නවා ඉච්ඡස නැති නිසා දුකයි. අනාත්ත කොහෙද වෙලා තියෙන්නේ? හීනෝ ගම්මෝ පෝතුං ජනිකෝ අනරියෝ අනාත්ත සංහිතෝ යෝ ඡායං කාමසු කල්ලිකානි යෝගෝ හීනෝ ගම්මෝ පෝතුං ජනිකෝ අනරියෝ අනාත්ත සංහිතෝ. අනාත්ත නෙමෙයි අනාත්ත කියලාම පෙන්නලා තියෙන්නේ. යෝ ඡායං අත්ත කිලමතානි යෝගෝ දුක්ඛෝ අනරියෝ අනාත්ත සංහිතෝ. එහෙනම් ඒකේ වෙලා තිනවා අනිච්ච දුක්ඛ අනාත්ත දැකලා නිවන් දකින්න කරු. දැන් අනිච්චයි අනිච්ච දෙකේ වෙනස මොකද්ද? අනාත්තයි අනාත්ත ওই දෙකේ වෙනස මොකද්ද? හැබැයි ඉතින් වෙලා තියෙන්නේ මේක භාෂා රීති නම් මම දන්නේ නැහැ මොනවද කියලා. භාෂා ව්‍යාකරණ රීති දන්නේ නැයි තම තමන්ගේ මත හදලා තිනවා ওই පදවලට අර්ථ දෙන්න. අවුරුදු 1000කට විතර කාලෙකින් මෙහා පැත්තේ පෘථග්ජන උගත්තු හදපු භාෂා රීති තියෙනවා. ඔය භාෂා රීති වලින් බුදුමනමයි ඉඳ ගියොත් එහෙම අමාරු වැටෙනවා. භාෂාවෙන් භාෂාව හැදුවේ බොහොම පහු කාලෙක. ඕකට වැටෙනට පස්සේ එදා ඉඳලා අද වෙනකොට අවුරුදු 1000කින් මෙහා ඔය හිටව මාර්ගඵලලාභින් බලා ඉඳදී හිදිලා ගිහිලා දකින්නවත් නැතුව ගියා. එක එක විදිහේ වේද කරේණු කරුණු අරගෙන ඒ විදිහේ දක්ෂය හැටියට පෙන්ලා හිටපු විවිධ ශාස්ත්‍ර දන්න විවිධ පුද්ගලයෝ බිහි වුණා. උගත්තු බිහි වුණා. උගත්තු තර්කවාද කර කර කාලය ගත කළා. කෙනෙකුට අවබෝධ කරගන්න ධර්මයක් නැති වෙලා ගියා. ඒසා ඉච්ඡ කියන වචනයක් තියෙනවා. ඉච්ඡත්තේ හා වුණාම ඉච්ඡ වෙනවා. ඉච්ඡ නැති කියලා වචනයක් තියෙනවා. අනිච්ච කියනවා. අනිච්ච කියන්නේ අනිහි බවට බැඳිලා. යමකට තදින් බැඳුනහම තමයි මහ ප්‍රාණ වුනේ. යම් කිසි කෙනෙක්ගේ කියමනක් තියෙනවා නම් ඒක පණ නැත්නම් ඒකෙන් වැලක් ගන්න ඉතර සද බල විදිහට බෑ. හැබැයි ඒක ප්‍රාණවත් වුණහම තමයි ඒ මහා ප්‍රබල දේවල් කරන්න පුළුවන්. ඒ වගේ ඉච්ඡ ඉච්ඡ වුණහම තමයි ඔය ඔක්කොම සසල ගමට පාව මුල් වෙන්නේ. හැබැයි ඉච්ඡ කියන මහත්ඵල බවට මහත් බලයක් ඇති වෙන්න පටන් ගන්නද ඉච්ඡ කියන පුංචියකින් පටන් ගන්න ඕන. අන්න ඒක තමයි ඡයනු ඡයන තියෙන එක ඉච්ඡ සාමාන්‍ය. ඒකම බලවත් වුණා තමයි ඉච්ඡ වුණේ. අනිච්ච කිව්වහම තේවල. අනිච්ච කියනකොට ඡයනු ඡයන තිබුණාම සාමාන්‍ය අදහසක් පෙන්නනවා. අනිච්ච වුණොත් මොකද වෙන්නේ? ඊට වඩා හරි බලවත් විදිහට පෙන්නනවා. මෙන්න මේකයි වෙන්නේ. අනත් කිව්වොත් අසාරත් අසාරයි කියන හිමි පොඩි අදහසක් එනවා. මහා බලවත් නිසා අසාරත්තේ වැටුණොත් එහෙම අනත්හ වෙනවා. අනත්හ වුණාම හරි බලවත්. අසාරත්තේ බොහොම තදින් වැටෙනවා. අනත්හ. අනත්ත වැටහිලා අනත්හ වටහා ගන්න ඕන. අනිච්ච වැටහිලා අනිච්චහ වටහා ගන්න ඕන. නැවත ඒවා විග්‍රහ කරන ක්‍රමවේදයක් නැහැ. ඕකට මොනවා හරි පොත්වල වෙන වෙන විකාර කතා කියන්න පුළුවන්. සමහර වචනේ තියෙන වචනේ පද නිරුක්තියක් තියෙනවා පද නිරුක්තිය ඥාන ඊට ගෝචර වෙන එකක් ඒක ගන්න නැතුව විවිධාකාර මත දෙන්න පුළුවන් හැබැයි යෝගී තියෙන අදහස ගන්නකොට අනිච්චය ගත්තා අනිච්චය ගත්තා මේක දෙකම නිවන් මාර්ගට අයිති බව ධර්මානුකූලව විග්‍රහ වෙනවා හැබැයි අනිච්ච කියන්නේ මොකක්ද අහුවාම අනිත්‍යයි කියලා බුදුරජාන් වහන්සේ තහලම් කරපු වචනයක් ගත්තා මොකද්ද සංස්කෘත භාෂාවෙන් දහම තෝරන්න එපා ආයි කතා කරන්න දෙයක් නැහැ යමිලු තෙගුල කියන දෙන්නල බුදුරජාන් වහන්සේ කෙලිම නිග්‍රහ කරලා බැනලා බොහොම අපවාද කරලා වහාම ඔක නතර කරපල්ලා ඔය අදහස ගන්න එපා ඔය විදිහට විග්‍රහ කරලා පෙන්නලා විශේෂයෙන් ගැරහුවා කියලා පෙන්නලා තථාගතයන් වහන්සේ ගලහිටන් වික්ෂුන්ද පෙන්නන අනුජානායි වික්කවේ සකාය නිරුක්තියල් ධම්මං පරිපූර්ණේති ආදිවාසී ඔන්න වචනයක් තියෙනවා පෙන්නලා මානනි සකාය නිරුක්තියෙන් හෙවස් ස්වකීය ව්‍යවහාරී මේ ධර්මයේ පිරිවහන්ඳ ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ ගැන කාකච්ඡා කතා කරන ලොකලෝගෙන් ධර්මයේ පිරිවහනවා කිව්වේ ඒකයි හැබැයි සකාය නිරුක්තිය කියලා පැහැදිලිව පෙන්නලා හිටන් පෙළදහමේ පාලි අර්ථයේ තියෙද්දි මහණනි මාගදී නිරුක්තියෙන් ධර්මයේ පිරිවහන්ඳ කියලා සිංහලට කොතල හිටන් පට්ටන්දරිය ගහලා හංගලා තියෙනවා අර්ථය හැංගිලා සකාය නිරුක්තිය කියන වචනේ දන්නේ නැතුව මාගදී නිරුක්තිය ධම්මං පරිපූර්ණේ තියාදී වශයෙන් බුදුරන් වහන්සේ දේශනා කරපු හැටියෙද පෙන්නන්ද හදනවා දැන් බුදුරන් වහන්සේ දේශනා කළේ මහණෙනි සකාය නිරුක්තියෙන් ධර්මයේ පිරිවහන්ඳ සකාය නිරුක්තිය කියන්නේ මොකද්ද සෝකීය ව්‍යවහාරය කියලා පැහැදිලිව විග්‍රහ කරනවා ඒ සෝකීය ව්‍යවහාරය කියන වචනේ ගත්තොත් එහෙම මෙච්චර කාල ගෙනාව පඬිතියට වදින හින්දා ඒක සිංහල තෝරලා තියෙනවා මොකද්ද මාගදී නිරුක්තියෙන් ධර්මයේ පිරිවහන්ඳ කියලා ලියුව හැටියට හොඳට කළු අකුරක් දාලා ලියලා මාගදීනේ සකාය නිරුක්තිය කියන එක දාන්න නැතුයි දැමන අහුවෙනවා වැඩි මොකද තම තමන්ගේ ව්‍යවහාර භාෂාවෙන් ධර්මය අවබෝධ කරගෙන ධර්මය අහලා තේරුම් ගලන් ඒ විදිහට කටයුතු කරන්න කිව්වොත් අර මෙච්චර කල් ගිහින් පඬිතින්ට වදිනවා. එතකොට කොහොමද ඒගොල්ලෝ ගන්න භාෂාවක් අරගන්න ඕන නැත්නම් මෙච්චර කල් බලන එක දඟලලා දඟලලා ඉගෙන ගත්ත අවුරුදු මෙච්චර කාලයක් ගිහිල්ලා පිරිවෙන් ගිහිල්ලා මෙහෙම කරලා ඉගෙන ගත්තේ කොච්චර මහන්තියෙන්ද? දැන් උන්ගේ උන්ගේ භාෂාවෙන් උන්ට කියන්න කියලා කියලා බුදුහාඳුරු දේශනා කළොත් අපිට හුලන්නේ. ඉතින් අපේ භාෂාව අපිට විතරක් කියවාවි. අපි දන්නේ අපි දන්න භාෂාවෙන් බලන කියන එක මිනිසු කියනවා. ඔය පාළි අපි දන්නේ නැහැ. අපිට වැටෙන භාෂාවෙන් බලන කියන්නේ එතකොට කියන්න දන්නේ නැහැ එතකොට ධර්මයේ අර්ථයට පත් වෙනවා මේ බුදුරන් වහන්සේ දේශනා කළේ ඔය මොයි යමෙලු දෙගුල කියන දෙන්න ඉස්සෙලා කිව්වේ මේ එක එක ජාතියෙන් කුලයෙන් ගෝත්‍රයෙන් මහණිලා හිටන් ඒගොල්ලෝ ඔක්කොම සකාය නිරුක්තියගේ මේ ධර්මයේ පිරිවහන කියලා ධර්මයේ වේද කරනවා ඒකින්ද අපිට අවසරයක් දෙන්නේ මේක මේ එකම ක්‍රමයකට ගෙනියන්න එහෙම ඉල්ලුවි අදත්වේ ඉල්ලන්නේ කියන්නේ පොතර සීමා වල ඔය ක්‍රමී බුදුරන් වහන්සේ දේශනා කළේ තම තමන්ගේ ව්‍යවහාරයෙන් භාෂාව ප්‍රයෝජනට අරගෙන ධර්මාවබෝධය ලබා ගන්න. ධර්ම අවබෝධයයි මේ බුදුදහමේ වටින්නේ. අන්නේ අවබෝධය වැහුණා මොකක් නිසාද? මහන්නේ ඔය කියන සංස්කෘතයෙන් ගන්න එපා, පරිවර්තනය කරන්න එපා. අනිත් භාෂාවල කිව්වේ නැහැ සංස්කෘතෙ ඉඳලා කිව්වේ. නමුත් කවුරුවත් දන්නේ නැහැ. මොකද ඒක පොත්වල තව විග්‍රහ වෙලා නැති නිසා ඇයි බුදුරන් වහන්සේ සංස්කෘත තහනම් කළේ කියලා. සංස්කෘත කියන්නේ භාෂාවක්ය. අහංකාරයකට මාන්නාකාරයකට තිබිච්ච භාෂාවම උදමු කරලා. ලොකු කරපු එකනේ සංස්කෘත කියන්නේ. ඒ කියන්නේ මාන්නාකාරයකට හදාගත්ත භාෂාවයි පරිහරණය කරන්න දෙපා කිව්ව ඔන්න ඕකයි. ඔය සංස්කෘත කියන්නේ අනිත් දෙමළ දෙමළ ඊට වඩා හොඳයි. ඒ මිසුන්ට ආපු හැංගීමක් ඒ කතා කරන්නේ. තව තවත් ඉංග්‍රීසි, ලතින් ආදී වදී මොනවා හරි ಜಾති මලයාලි මොනවා හරි කමන්නේ මේ මිසු භාෂාව කතා කරන්නේ ඒගොල්ලන්ගේ හිතට ආපු හැංගීමට අනුව ගොඩ නැගිච්ච එක. අරක සංස්කෘත කියන වචනේ දැම්මින් අර මාන්නාකාරම සකස් කරපු එක හින්දා සකස් කරේ කෝගින්ද මූල ධර්මී ගත්තේ මාගදී මාගදී මූල භාෂාව තමයි තිබුණේ මුලින් අන්න ඒකෙන් ගත්ත පද භාවිතා කර ඉන්න බවුන ඕකෙන් සකස් කරගත්ත එක මොකද අහංකාරකමට ලොක්කමට හරබර කියලා කතා කරන්න ටිකක් හැදුවා ඒතර මාන්නින් හදපු එක නිසා බුදුරන් වහන්සේ මාන්නාකාර භාෂාව තහලං කළා නමුත් දන්නේ නැහැ මොකද ඒක තහලං කළේ කියන එක පෙන්නලා නැහැ ගණ්ඩේපා කිව්වා මිසක් ඉතින් ඒක තෝරා ගන්න නුවණක් නැති නිසා ඒක තවත් මේ කාලේ වෙන්නටත් මොකද කරන්නේ ඕක ගිහින් ඉගෙන එන විදිහට හිටන් මහා ලෝක මහේසාගේ පුද්ගලයෝ වාගේ අපි සංස්කෘත කාර්ය සංස්කෘත දන්නයි කියලා අපරාධි අපි මේ පෙළ දහම තුල හෙළ දහම වල තිබිච්ච සුද්ධ වචන ඒ අර්ථ ඔක්කොම යටපත් කරලා දාලා අර මහේසාගේ වචන වල අර්ථය දුන්නා අනිච්ච කියන්නේ මොකද ඕක මොකද්ද සිංහල කියන වචනේ මෙන්න මේ වචනේ භාවිතා කරලා අනිත්‍ය අනිත්‍ය කියන්නේ අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ කවගේ භාෂාවේ වචනයක්ද? ඕක තමයි අර ගිහිලා මහීසා කිලිලා ඉගෙන ආපු සංස්කෘත වචනේ. අනිච වේනන්ද අනිස කියන වචනේ පැත්තකට දාලා අනිත්‍ය කියලා ඉගෙනනවා. බුදුරන් වහන්සේ එපා කිව්වේ ගත්තා. ගත්ත ගාම මොකදනේ? අනිත්‍ය කියන්නේ මොකද? ස්ථිර නැහැනේ. කවුද යත්තේ දුන්නේ? අන්න සංස්කෘතකාරයන්ගේ සංස්කෘත ගත්තා යකි තිබිච්ච වැඩිං ධර්මයේ වහපු තැන. බුදුරන් වහන්සේ කොතනකවත් අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියලා අත්‍රි අපේ ඉන්නේ නැහැ. අද්දුවන් කියලා වචනයක් තියෙනවා. ස්ථිර නැති එකට. අද්දුවන් ජීවිතං දුවන් මරණං ආවස්සමියා මරිතබ්බං මරණ පරිෝසාන මේ ජීවිතං ජීවිතං අනියතං මරණ අනියතං කියලා මෙහෙම අපේ තැනින් තියෙනවා කල්මත්තානිය. අපි මේ ඊයේ වෙලද හදපු එකක් නෙමෙයි. පෙරිනම් එන එකක් තියෙනවා. ඕකෙත් වෙනා ජීවිතය අනිත්‍යයි කියලා එක නෙමෙයි වෙන්නේ. අද්දුවා දුව කියන්නේ ස්ථිරත්වයේ වෙන්නන්නේ. අද්දුව කියන්නේ ස්ථිර නැහැ කියන එක. අනික් වචනේ තමයි අනියත සහ නියත. නියතයි කියන්නේ අර ස්ථිරත්වයේ වෙන්නල ගත පදයක්. අනියත කියලා කියන්නේ ස්ථිර නැහැ කියලා ගත එක. අනිච්ච කියන්නේ කී අර්ථයේ අනිසි. අනිස අද වෙනකොට කනිසි වෙලා. නිස දෙනවා කියලා එකක් තියෙනවා. යම් කිසි කෙනෙකුට නිසි දේ හොයලා නිසි දේ පරිහරණයට දෙනකොට කියනවා නිස දෙනවා. විසුණු වහන්සේලා අතරත් ආචාර්යවරයාගෙන් නිස ලබනවා කියලා එකක් තියෙනවා. ආචාර්යවරයා පුද්ගලයාගේ தත්ත්වය බලාගෙන ඔහුට ගැළපෙන්නා වූ වැඩ පිළිලා දෙනවා. හික්මීමට, සංවර වීමට, ඒ වගේම ඔහුට උසින් වත් පිළිවෙත ආදී වශයෙන් කරන්න කොටසක් ඔහුට ගැළපෙන එකක් දෙනවා. අන්නේ නිස අනිස කියන වචනේ එදා තිබුණේ නිසි අනිසි කියලා හදාගෙන පරිවර්තනය වෙලා තියෙනවා. අන්නේ අනිසිද නිසිද කියන වචනේ තමයි මේ හොයන්න කිව්වේ. මොකක් නිසාද? කොහොමද හොයාගන්නේ? නිසිද අනිසිද කියලා වහන්න ඔය අනිච්ච කියන වචනේද බුදුරජාණන් වහන්සේම දීලා තියෙනවා. කාරණා තුනකින් බලන්න. අට්ඨියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. සියලු සංකාර අනිච්චයි කියන්නේ මොන සංඥාවෙන්ද? කතමාචානන්ද අනිච්ච සංඥා. ආනන්ද මේ අනිච්චයි කියන්නේ මොකද්ද? අනිච්ච සංඥා මොකද්ද? අනිච්චයි කියන්නේ. ඉදානන්ද වික්ඛු සබ්බ සංකාරේසු වට්ටියති හරායති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ජයනු ඕන්නේ. චයනු චයනම තමයි එතන තියෙන්නේ. චයනු චයන තිබුණත් අනිත්‍ය නෙමෙයි අදහස. අට්ඨියති හරායති jigucchati කියන එක පොත්වල දැන්ට විග්‍රහ කරලා තියෙන්නේ. වේදනා සහගතව පිළිනව අට්ඨියති කියන එක. හරායති කියනකොට පෙන්නනවා. ඉතින් ඒක ඒ වගේම පිළිකුල් සහගතයි කිය. jigucchati කියලා හිටන් හරා අට්ඨියති හරායති. හරායති කියන්නේ පෙන්නන්නේ ලැජ්ජා සහගතයි කිය. jigucchati කියන්නේ පිළිකුල් සහගතයි. හැබැයි පොතේ තියෙන අදාර්ථය ගත්තත් ඔය කියන අත තුනෙන්ම ස්ථිර නැහැ කියන එකක් ඇවිල්ලා තියෙනවා. ගෑවිලාවක් නැහැ. එහෙනම් අනිත්‍ය කියන්නේ මොකද අහුවාම ස්ථිර නැහැ කියන අදහසක් බුදුරජාන් වහන්සේ ගාවලාවක් නැහැ දේශනාවේ. යම් කෙනෙක් යමකින් යමකින් පෙළෙනවනම් අනේ මට වෙච්ච දෙයක්. අනේ මට කොහොමද මේවා තනියම මං කරගන්නේ? මට බෑ වෙටි මහන්සි වෙන්නේ. කියා හරියන්නේ නැහැ කරපි. දැන් මොකද පෙළෙනවා ඔහු අහන අහන ගානේ හිතන හිතන ගානේ පෙළෙනවා. ඒකත් හරි ගැලපෙනවා. ඊ පෙළෙන්න පටන් ගන්න නිසා පොතේ පෙළලා තිනා පෙළ අට්ටියටි කියන්නේ පෙළෙනවා කියලා. එතකොට ඒකේ ස්වභාවය පෙන්වන්නේ. ඉතින් එතකොට ඕකේ නියම අර්ථය නම් පැරණි පොත්වල තිබිච්ච හිලාර්ථය තමයි මස්ලී නැති යට බලුලේව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ ලෙස් ඒ සැපතට ලොව නොසිතන්නේ දොස් නොපෙන්නු මිස දුක්මයි වන්නේ. ඔන්න ඒ තමයි නියම හිලාර්ථය. ඇටවලට උපමා කලේ අපි මේ පරිහරණය කරන දේවල් වල ස්වභාවය ඔන්න ඕකයි. හරයක් නැහැ කියන එක වෙන්නේ කෙහෙල් කඳක් උපමා කරලා. සංඛාර වල ගඳ හරයක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. සංඛාර කෙහෙල් කඳ උපමා කළා. පතුරෙන් පතුරු ගලවලා ගලවලා හරයක් හොයන වෙලාවත් ඇතුළට යන ගරියෝ හර මාත්‍රයක් අර කෙහෙල් කඳේ නැහැ. මෙන්න මේව තමයි අපි හොඳයි හොඳයි කියලා කරන කියන හිතන වැඩවල හැටි. මෙච්චර කාල සංසාරී කරපෙහින් අපිට හරයක් හම්බෙලා නැහැ අපි හිතුවට. ඔක්කොම ගෙවිලා වෙනසිලා ගිහින් තියෙනවා. කිසිම හරයක් ඉතුරු කරලා නැහැ. බලාපොරොත්තු හරියකට ඊට පත් වෙන්න හම්බුන්නේ නැහැ ඔය පස්සේ ගිහිල්ලා. jigucchati. jigu කියන වචනේමත් වෙනවා මල මුත්‍රා සමානයි පිළිකුල්. ඉතින් ඒකට දීලා තියෙන දැන් දීලා තියෙන තේරුමත් හැම අතින්ම පිළිගුල් කියන එක තමයි ජිගුච්ඡති කියන වචනේ දීලා තියෙන්නේ. එහෙනම් ස්ථිර නැති කතාවක් ඔය කොතනකවත් කියවුනේ නැහැ. එහෙනම් පෙළ දහම තුළ බුද්ධ දේශනාවේ පෙන්වන්නේ අනිච්ච කියන්නේ ස්ථිර නැහැ කියන එක නෙමෙයි. අනිච්චය ඕන්නේ නැහැ. ඡයන ඡයනෙම පෙළලා තියෙන ස්ථිර නැහැ කියන එක නෙමෙයි. ඔන්න ඔය කාරණා තුන. මේ අනිච්ච කිව්වහම අනිච්ච කියන එකේ අදහස ඕකයි. ඊළඟට වෙන්නව වටුවාවේ පරිසම්බිදා මග්ග ප්‍රකරණී තියෙනවා. නීති ප්‍රකරණී තියෙනවා. ওই දෙකේමත් පෙන්වන විස්තරය. මොකද්ද? කේනට්ටේන අනිච්චා. ජයනුචයන නෙමෙයි ජයනුචයනමයි වෙන්නේ. අනිච්චයි කියන්නේ මොන අර්ථයෙන්ද? උපාද වයට්ටේන අනිච්චා. ඒ උපාද වය කියන අර්ථයෙන් තමයි අනිච්ච කියන්නේ. මොකද්ද උපාද වය කියන්නේ? අද කියන්නේ ඒකලත් ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා උපාද වය. ඔහොම එකකට කියලා නෑ. උපාද දකින්නේ 25 ලක්ෂණයක් දකි වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි උපාද වාය දකින්නේ 50 ලක්ෂණයක් දකි. ඒක ටිකක් ගැඹුරට විග්‍රහ වෙලා තියෙන එක. අටුවා විග්‍රහ කරලා තියෙන හැටි. හොඳට තේරුම් ගන්න. හැබැයි ඒකේවත් අනිත්‍ය කියන වචනේ පෙන්වන්නේ ස්ථිර නැති කතාවක් එතන කියවිලත් නැහැ. ඒකේ තියෙන්නේ යම් කිසි මේ දුක්ඛස්කන්ධය හටගන්නේ කොහොමද? නැත්නම් පංචස්කන්ධය ගොඩනැගෙන්නේ මොන විදිහෙන්ද? මොකද හේතුව? මේ ගොඩනැගෙන පංචස්කන්ධයේ තියෙන තාකල් සත්වයක වශයෙන් දුක් විඳින සසර ගමනක් හැදෙනවා. මේ සසර ගමන කෙලවර කරන්නේ නතර කරන්නේ මොකක් නිසාද? පංචස්කන්ධයේ නිරෝධ කරන වැඩපිළිවෙලයි. අන්නේ පංචස්කන්ධයේ ගොඩනගෙන වැඩපිළිවෙලට කියනවා උපාද. ඒක දකින්න නුවන්ට කියනවා උපාද ඥානයි. ඒ වගේ පංචස්කන්ධයේ ගෙවිලා නැවත හට නොගන්න කෙලවර වෙන වැඩපිළිවෙලක් තියෙනවා. එහෙනම් නිවන් මඟ. අන්නේ ඒක කරගත්ත කෙනාට වැය ඥානය හම්බ වෙනවා. ඔන්න ඔය දෙක දන්න කෙනාට උපාද වය ඥානයට උද්‍යව ඥානය හම්බ වෙනවා. ඔන්න ඔය උද්‍යව ඥානයට කියනවා අනිච්ච. අනිච්ච දැක්කා. එහෙනම් කොහෙද කියලා තියෙන ඉස්තිර නැති කතාවක් අටුවාවි. ඔය තමයි ප්‍රධාන අටුවාව ඔක අයින් කරන්න බැහැ. මුළු තේරවාදී ඵලපුරම අද වෙනකම් පිළිගන්නවා සංගායනාවේදී ගත අටුවාවක් ඕක කියලා. සරියුත්හාමුදුරු ප්‍රධානයි. සරියුත්හාමුදුරු ප්‍රධානලා දුන්න විස්තරී. මොකද පරිසම්පදා මග්ග ප්‍රකරණ. ඒ වගේම නිත්‍ති ප්‍රකරණේ කියලා තියෙන්නේ. ඒ කාලෙම තිබිච්ච තවත් අටුවාව. ඒ අටුවාවේ වෙනනවා. පටිච්චසමුපාදයේ දකින්නේ උපාද දකි. පටිච්චසමුපාද නිරෝධයේ දකින්නේ වැය දකි. මේ චක්‍රයේ දකින්නේ උපාද වැය උදයවි දකි. එන උද්‍යාවි ඥානය කියන්නේ අනිත්‍යයි කියවනම් අනිත්‍ය කියන්නේ මොකක්ද දැක්කහමද මෙන්න මෙහෙම ලෝකයේ ගොඩ නැගෙනවා. ඕක පරිත්‍යාමපාලනෝ කියන්නත් පුළුවන්. තව ක්‍රම 25කින් කියන්නත් පුළුවන්. ලෝකයේ ගොඩ නැගෙන හැටි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාරය ගොඩ නැගෙනවා. සංකාර ප්‍රත්‍යයෙන් විඥාන ගොඩ නැගෙනවා. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප ගොඩ නැගෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන ගොඩ නැගෙනවා. සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ ගොඩ නැගෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා ගොඩ නැගෙනවා. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා ගොඩ නැගෙනවා. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන ගොඩ නැගෙනවා. උපාදාන ප්‍රත්‍යයෙන් භව ගොඩ නැගිනවා. භව ප්‍රත්‍යයෙන් ජාති ගොඩ නැගිනවා. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දාන උපායස ඔක්කොම ගොඩ නැගිනවා. මෙන්න ගොඩ නැගෙන හැටි. ඔන්න ඔක උදේ ඥානෙ. දැන් ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා කියන්නේ ඕගේ පස්සේ හදාගත්ත කටිය වහපුතන එකක් ඒක. ධර්ම අවබෝධය ඉන්න තියෙන වහලා දැම් මේක තමයි ඒක ඇල්ල. ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා උදේ ඥානෙ කිව්වේ. උදේ ඥානෙ කියන්නේ ওই මූලික පොතේ පෙන්ලා තියෙන පැහැදිලි අපිට හදන්නේ හදනවා නෙමෙයි. ඕක නෑ කියන්නේ කාටවත් බෑ. අනික ඔක්කොම අටුවා ටික අයින් කරත් ඔය අටුවා තුන අයින් කරන්න බෑ. මොනවද? පටිසම්භිදා මග්ග ප්‍රකරණයයි, නිති ප්‍රකරණයයි, පිටකෝපදේශයයි කියන. මෙන්න මේ පොත් තුන අයින් කරන්න කාටවත් බෑ. මොකද හේතුව? සංගායනාවේදී ආපු අටුවා. අද අපි අටුවා කියන්නේ ආචාර්යවාද වලට. අටුවානේ. අටුවා ඔච්චරයි තියෙන්නේ. ඔය අටුවා තුනේ තමයි ධර්මය ගැන විස්තර තියෙන්නේ. අනික වැය තියෙන්නේ ආචාර්යවාද. ඔය බුද්ධකෝසාඳුරන්ගේ අටුවා අටුවා කියලා කියන අටුවා නෙමෙයි ආචාර්යවාද. ඊ ආචාර්යවාද වලට සාක්ෂි අරන් තිනවා. ඔන්න ඔය ඉස්සෙල්ලා කිව්ව පරිසම්බිදා මග්ග ප්‍රකරණින් ඒ වගේ නෙති ප්‍රකරණේ ඒ වෙන අරන් තියෙනවා. මේ කියන අදහස පරිසම්බිදා මග්ග ප්‍රකරණින් මෙහෙම කියා තියෙනවා කියලා ඔය විදිහට මේ පොත්වල තියෙනවා. එහෙනම් ඊට ඉස්සෙල්ලා තිබිච්ච බාර පැහැදිලිවම ඔප්පු වෙනවා. මූලික අටුවා තුන ඔය අටුවා තුනේ තමයි අත්‍යවශ්‍ය හරිය තියෙන්නේ. ඉතින් පෙළදහමේ තියෙන කාරණේ ඕයන් විග්‍රහ කරගන්න පුළුවන්. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය හොඳට පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. අන්න ඒකෙන් දැනගත්ත හැකි මොකද්ද ඔය කිව්වේ කියලා. එහෙනම් මෙන්න මෙතෙන්දී පෙන්ලා නැහැ කොතනකවත් අනිච්ච කියන ඡයන ඡයන තියෙන එකත් අනිත්‍ය කියලා වචනයකට දාලා හිටන් සංස්කෘත වචනයක් කරලා අනිත්‍යයි කියන්නේ ස්ථිරයි කියලා වචන ස්ථිර නැහැ කියන වචනේ දාපු එක මේ ඊටාම පස්සේ හදාගත්ත එක ධර්මයේ වැහිච්ච තැන. පැහැදිලිව කියන්නේ එකයි මුළු ත්‍රිපිටකේ බලලා ඉස්තිර නැති බවටයි අනිත්‍ය කියන්නේ කියලා පෙන්නාලේ කිව්ව පෙන්නාලේ කිසි දිනක නැහැ. හැබැයි කියන්න පුළුවන් යද අනිත්‍යං තන් දුක්ඛං යමක් අනිත්‍යද ඒක දුක ඔය තියෙන්නේ ඔය පස්සේ හදාගත්තේ නැගේ අර්ථය ඔතෙන් දැම්ම මිසක් ඕ අර කේනටේන අනිත්‍යා කිව්වා වගේ දෙනකින් පෙන්වන්න දෙපා ඉතින් නැති නිසා අනිත්‍ය කිව්ව දෙනවා කේනටේන අනිත්‍ය කුමන අර්ථෙන්ද අනිත්‍ය කියන්නේ ඉතින් ඉතිර නැති නිසා අනිත්‍ය කිව්ව දෙනක් වෙන්නන්න ඕනේ එහෙනම් අටුවාවකින් හරි පෙරදහමෙන් හරි ඉතින් අනිත්‍ය සංඥා මොකද කියලා ආනන්ද හැමදාම බුදුරන් වහන්සේ පෙන්වෙ එකේ තියෙන්නේ අට්ටියේති හරායති ජිගුච්ඡති කියන එකේ මිසක් ඉතිර නැති කතාවක් එතනත් නෑ බුදුරන් වහන්සේගේ දේශනාව කොතනකවත් අනිත්‍ය විග්‍රහ කරලා නෑ ඉතිර නෑ කියව දැනට මුළු ත්‍රිපිටකේ එහෙනම් කාගෙන්ද ආවේ වචනේ ඔකයි දැන් අහුවෙන්නේ හොරේ අහුවෙන්නේ ඔතෙන්දී ඉතිර නෑ කියලා අනිත්‍ය කියන එකට පෙන්වන්නේ ඉතිර නෑ කියලා වචනේ දුන්නේ කවුද බුද්ධ ගෝසහාවතුරුන්ගේ අටුවාවත් එක්ක ලැබිදිලා ඊට පස්සේ කට්ටිය මහලුකු පඬිතකවල සංස්කෘත කියනගෙන ඇවිදිලා සංස්කෘත කට්ටියෙන් අනිත්‍ය අහුවම අනිත්‍ය දුන්න ලොකුවට ඔන්න ඔක දැනගන්න අනිස කියන සිංහල වචනේ පැත්තකට දැම්ම අනිස කියන්නේ මොකද අනිසි දැන් මොකක් නිසාද අනිසි වෙන්නේ එනම් මේ ලෝකේ අනිත්‍ය කියන වචනේ බුදුරන් වහන්සේ දේශනා කරපු ප්‍රමේයටත් ඇට ගොඩක් වාගේ ඒ වගේම අට්ටියති මස්ලී නැතියට බලුලේව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ ලෙස් ඒ සැපතර ලොබ නොසිතන්නේ දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ මෙන්න අනිච්ච වෙන්න අට්ටියති වෙන්න බුහැ හරායති කියන එක විග්‍රහ කළාම තියෙනවා සංකාරයෝ උපමා කරන්නේ මොනවටද රූපේ පෙන පිළිවකට වේදනාව දිය බුබුලකට සංඥාව මිරිංගුවකට සංකාර කෙහෙල් කඳකට විඥානීය මායාකාරීකට මෙන්න මේ පහ බුදුරජාන් වහන්සේ දේශනා කළා දිනා සංකාර කෙහෙල් කඳර බුදුරජාන් වහන්සේගේ දේශනාවයි සංකාර වල ස්වභාවය කෙහෙල් කඳා කියන්නේ මොකද්ද ඒකත් විග්‍රහ කළා දිනා නැත්නම් අද ඉන්න පඬිතුයෝ හූ කියයි සංකාර මේ කෙහෙල් කඳක් වගේලු කියලා ඉන්න හූ කියයි අපිට මොකද පටිච්ච විග්‍රහ කරන්න කියලා පස්සේ ඉනේ පදින පටි හූ හූ කියන්නේ දැන් අන්නේ જાතියින් නොදන්නකම මොට්ටකම හූ කියන්න පටන් ගනි සංකාර කෙහෙල් කඳක් කියලා හැබැයි බුදුරන් වහන්සේ කියුවේ කියලා හත් දෙනතු කට උණ්ඩි කරගෙන පැත්ත වෙලා ඉන්නවා කියන්න විදිහක් නැති වන්න උපමා උපමේ සංසන්දනය කිරීමේ ඥානේ නැහැ යමකර උපමාවකින් කරුණු පෙන්වා දුන්නාම උපමාව අනුව ඒ දහම් කරුණ විග්‍රහ කරගන්න ඥානයක් තියෙන්න ඕනේ ඒ ඥානිය නැහැ පුතඥාන නිසා ඉතින් ඒ නිසා ඒගොල්ලෝ සෝවාන් හිම කිව්ව හූ කියනවා අමුතු එකක් මේ කාලේ කොයිද සෝවාන් කාර්ය පුතඥානේ ඉන්නේ ඉතින් හෙටන් ඉදලා හම්බේ පුතඥානියගේ හැටි විග්‍රහ කරලා මම දීලා තියෙනවා ලිපිය හෙටන් ඉදලා හම්බේ අහගෙන බලාගන්න මොකක් නිසා පුතඥානියා කියන්නේ කොහොම එකෙක්ද කියලා දන්නේ නැති හින්දාම පුතඥානාපි කියේ හාමුදුරු කී කියේ ඒකට මම උදාහරණයක් ඇතුව පත්‍රයේ ලිපියක් ලියලා තිනවා හෙටන් ඉදලා සංග්‍රහ ලිපියක් තිනවා ඉරිහෙරද්දලා හම්බෙවි දකින්න මොකද්ද පුතඥානියාගේ හැටි දන්නවනම් එහෙම විරිජ්ජාය පණියනවා බෞද්ධයේ කවි පුරුසඥයයි කිව්වේ මෙච්චර ධර්මයේ තියෙන කාලේ කියනවනම් ওই වදේ ලැජ්ජාවෙන් ලැජ්ජාවට වත් වෙන වටිනවා හැබැයි දන්නේ නැති නිසාම කියනවා පුරුසඥයයි කියලා ඒකට මම උපමා වෘත්තික දාලා තිනවා ඒ සංගරාවට මොකද ඉස්කෝලේදී එක ළමයෙකුට ඒ ළමයා ටිකක් ඇදකුද ගැහිලා කළු වෙලා ඉන්න හින්දා ඕරන් උටන් කිව්වා අනිකෝල් ඈ කියලා කතා කරනවා ඕරන් උටන් කියනවා උඩ ගානක් නේ කොල්ල කට්ටියත් එක්ක ඔක්කොම අරන් ගියා අධ්‍යාපන ගමන ගිහිලා හිටන් සත්තු අත බලන්න වල්නෝට ඉන්නව වරංගුට ආන් වරංගුට ගිහිලා පෙන්නේ හොලා දුවගෙන දුවගෙන ඉන්නේ එක ළමයට ගහගෙන ගහගෙන ගියා ගුරුවරයා එහෙනම් මොකද ළමයට ගැහුවේ ඕකවට ඉස්කෝලේ වරංගුටන් කිව්වා කිව්වා ඉන් දැන් ගැහුවේ දැන්නේ මං ඌ දැක්කේ එතකොටයි වරංගුට ගිහින කී තියෙන අපහාසය දැක්කේ ඒ වගේ පෘථජ්ජනයා කියන්නේ කවුද කියලා දන්නේ නැති ඉඳ පෘථජ්ජන අපි පෘථජ්ජන කියලා හාමුදුරුවෝ කියන. බුදුරන් වහන්සේ දේශනා කරපු සුද්ධ සූත්‍ර දෙකකින් මම පෙන්නලා තිනා මෙන්න පෘථජ්ජනයා කියන්නේ මෙන්න මේව කෙනෙක්. ඔය පෘථජ්ජනයා කියන එකනට ශ්‍රද්ධා මාත්‍රයක්, වීරිය මාත්‍රයක්, සති මාත්‍රයක්, සමාධි මාත්‍රයක්, ප්‍රඥා මාත්‍රයක් නෑ. පෘථජ්ජනයා. ඉන් පෘථජ්ජනයා වණ කියන්නේ කොහොමද? මොකෙන්ද වණ කියන්නේ? ප්‍රඥා මාත්‍රයක් නැහැ නා, සුත මාත්‍රයක් නැහැ නා, බල මාත්‍රයක් දන්නේ නැහැ නා. ඒක වණ කියන්නේ පුළුවන් එකක පුතඥය අනිකාර්ණේ වෙන්නනෝ බුද්ධේ අවිච්ඡා ප්‍රසාදෝ හෝති ධම්මේ අවිච්ඡා ප්‍රසාදෝ හෝති සංඝේ අවිච්ඡා ප්‍රසාදෝ හෝති අරියකාන්ත සීලෝ හෝති කියන මෙන්න මේ කාරණා හතරක් දිනා සෝවාන් බුද්ධිලාට පීඨද මෙන්න මේ කාරණා හතරෙන් සියල්ලෙන් සියල්ල මුළුමනින් සියල්ල නැද්ද මොකුත්ම නැද්ද ඒක පුතඥය එන පුතඥය අපි කියන්නේ ඔබ හන්තිර බුදුහාමුදුරුගෙන් නාම මාත්‍ර අංශු මාත්‍රි චිත්ත ප්‍රසාදයක් නැද්ද? ඔකේ කිව්වේ නැහැ කියන එකයි. එතන මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පිළිබඳ අංශු මාත්‍ර චිත්ත ප්‍රසාදයක් නැද්ද ඔබ හන්තිර? පුතා ජනනන්නේ සංඝයා කිරි අංශු මාත්‍ර චිත්ත ප්‍රසාදයක් පැහැදීමක් නැද්ද? පුතා ජනයට නැහැ. අරියකාන්ත සීල ගැන කතා කරන්න දෙයක් නැහැ, තිබෙන්නේ නැහැ. එනවා ඔබ වහන්සේලාට සීල මාත්‍රයක්වත් නැහැ. එතකොට බුදුන් දහම් සංගම් කරෙහි චිත්ත ප්‍රසාද මාත්‍රයක්වත් නැහැ ඔබ වහන්සේලා පුතඥයි. ඊකට පුතඥය කියන්නේ. ඇයිනා ඕරංගුටන් කියන්නේ අරුටද කියලා හෙවවා වගේ දැනගන්නවා ඉතාලු පුතඥයගේ හැටි. දැනගත්තට පස්සේ ආයිනම් කතා කරන්නේ හාවුදුරින්නේ පුතඥ අපි කියලා. ධර්මයේ නොදන්න නිසා තේරුම් ගන්න බැරි නිසා මහා පට්ඨන්දර ගන්නවා සෝවාන් කියන එක සෙල්ලම් බඩුවක් නෙමෙයි. යාගේ தත්ත්වය මෙහෙමයි. සෝවාන් ඉන්නේ කොහොමද? මේ පුතඥය මේ කාලේ ඉන්නේ. පෘථග්ජනයා කියන්නේ කවුද කියලා දන්නේ නැති නිසා. ඉතින් ඒ පෘථග්ජනේ විච්ච අපි නම් බල කියන්නේ කොහොමද? කො ප්‍රඥා මාත්‍රිය. තේරුම් ගන්නේ කොහොමද? එන ඇත්ත වශයෙන්ම උන්වහන්සේලා මුල්ලකටලා ඉන්න මිසක් වෙන කරන්නම දෙයක් නෑ තමයි. පෘථග්ජන අපි නම්. බල ගැන කතා කරනවත් විවේචනය කරනවා කිසිම අයිතියක් නෑ. විවේචනය කරන්නේ ප්‍රඥා මාත්‍රිය නැති මොට්ටය. ද බුදුරන් වහන්සේ දේශනා කරන ධර්මයේ මේ තුනේ ওই කාරණා දෙකම පෙන්ලා තියෙනවා. පෘථග්ජනයා කියන්නේ මෙන්න මෙහෙම කියන. ඉතින් ඕක දකින්න ඕනේ ওই විදිහට. ඉතින් පෘථග්ජනෙක් වෙනවා කිව්වහම ලැජ්ජා වෙන්න කාරණයක් මේ මිච්ඡර බුදුදහම තියෙන කාලේ මිච්ඡර තීරුම් අරගන්න පුළුවන් කාලේ මිච්ඡර බණහල යථාබෝධය ලබා ගන්න පුළුවන් ධර්මයක් තියෙන කාලෙදී තවත් අපි පෘථග්ජනයි කියේක ඉන්නවා නම් ওই ධර්මයේ තෝරගන්න බැරි මොන තරම් ලැජ්ජා වෙන්න කාරණයක්. ඕක දකින්න ඕනේ යථාර්ථය. එතකොට මේ පෙන්වන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ කාරණා එකින් එකට සම්බන්ධ වෙන ආකාරය. ඉතින් මේක දැනගන්න දකින්නවා මොකද්ද ක්‍රමිය? අපි අනිසි කියන වචනයක් කිව්වා මේ දැන්ට තියෙන සිංහල වචනේ. අනිච්ච කියන එකේ සිංහල වචන තමයි අනිස හේවත් අනිසි. අනිසි කියන එකේ අනික් වචනේ සුද්ධ අනිප්පත් වචනේ නිසි. නිසිද අනිසිද? දැන් මොකෙන්ද තීරණය කරන්නේ? දැන් නිසිද අනිසිද තෝරාගන්න උද්‍යාවේ ඥානියන් ඕනේ. උදේ ඥානයේ දැකලා වැය ඥානයේ දැකලා මෙන්න වේදකෙන් තෝරා ගන්න ඕනේ කෝකද නිසි කෝකද අනිසි. දැන් ලෝකේ උදේ ඥානයෙන් තෝරා ගන්නවා. මොකක් නිසාද? අපි හොඳයි හොඳයි කියලා හිතන කියන කරන ඔක්කොම කරන්නේ මොකෙන්ද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බහැපු නිගමනයේ නිසා. හොඳයිනි. අවිද්‍යාව පත්‍ය සංඛාර. හොඳයි කියලා මට අංගත්. ඊට පස්සේ මොකද කරන්නේ? සංඛාර පත්‍ය විඥානං කියලා. ඒ සංඛාර පත්‍ය කරින් හටගත්ත විඥානය. ඒ විඥානයේ සංඛාරයට අනුකූලයි. සංඛාර පුන්නේ වේද විඥාන පුන්නේ වේ සංඛාර අපුන්නේ වේද විඥාන අපුන්නේ වේ සංඛාර ආනිඤ්ඤාග වේද විඥාන ආනිඤ්ඤාග වේ. සංඛාර ලෝභ දේශ මොහ තුනෙන් හටගත්තා නම් අපුන්නේයි. අවිද්‍යාව සාගතව හටගන්නවා පින්පැත්තට. හැබැයි පින්පැත්තට හටගත්තත් ඒක ජරා මරණයට පත් වෙලා ගෙවිල යන જાති එකක් හොඳයි කියලා ගත්ත නිසා ඒක මූලාවෙන් ගත්ත අදහසක් මිසක් සත්‍යයෙන් ගත්ත අදහසක් නෙමෙයි. එහෙනම් පුණ්‍ය වුණත් අවිද්‍යාව සාගතයි. ආනිඤ්ඤාවි සංඛාර කියලා බඹලෝට යන්නේ. අරූප බවලෝපෙදී අරූපාවචර දහන් වැදුවත් අවිද්‍යාව සාගතයි. ඔව් ඒක හරි කියවල හරි එකක් නෙමෙයි හොයාගත්තේ. අන්තිම උපරිමයට වරුවේ කියන මහා කල්ප 84000 කෙහි ඉඳලා ඉතින් ආයි පල්ලම් බහිනවා. ආයි අපායට යන්න පුළුවන් ගමනේ පොඩ්ඩක් අතිවර කළා නේ. එහෙනම් ඉතින් අවිද්‍යාව සාගත වැඩි හරයක් නැහැ. දැන් මෙන්න මේක දකින්නවා. දැකලා අවශ්‍ය මොකද වෙන්නේ? ඉතින් රස හොය හොය ප්‍රියමනාප හොය හොය නිකන් වෙහෙදෙනවා. කවදාවත් මේ ප්‍රියමනාපේ බලාපොරොත්තු සාර්ථක වෙලා දැන් මට හරි කියන වචින්න බහින්න දෙනක් නැහැ. මොකක් නිසාද? ඒ ප්‍රියමනාපේ බල්වලෝන වස්කාට රහයි කි කිය ලිව්වන ඔගේ බල පිළින් නැතුව වාගේ. පංචකාමී කොච්චර ඇසල කුලත් ඇති වෙන්නේ නැහැ. සැහැඳ පතර අසහනිය මිදෙන්නේ නැහැ. තව තවත් මේ පස්සේ දුක පස්සේ හඹායන මග පාදලා දිනවා මිසක් මරවුගලක් මිසක් වෙන එකක් නැහැ කියලා දැක්කහම. දැන් මොකද ගන්න? හරා ඇති. කේල් කඳා පතුරු ගහලා පතුරු ගහලා බලුවාම හරය තිබුණ නැති වගේ බලාපොරොත්තු ඉච්ච හරිය කවදාවත් හම්බෙලා නැහැ අනන්ත සංසාරේ වටා. මට මෙහෙම ඉන්න ඕනේ, අර හැම ඉන්න ඕනේ, මේ தත්ත්වේ තියෙන මේ සැප සම්පත් තියෙන්න ඕනේ කියපු එක එක වර නැහැ, උන්ගේ ඇටකටුත් නැහැ, ඔක්කොම තියවලයි. මොකක් වෙලාද? බලාපොරොත්තු හරි ගිහින් නැහැ නේ. පැවිදිලක් නෙදිවිලා තියෙන්නේ. අන්නේ ඒතර මොකද ඉන්නේ? හරයෙන් තොරයි. jigucchati. ඔක්කොම අරගෙන හදාගත්තේ හොඳයි කියලා නෙමෙයි මල මුත්‍රා ගොඩවල්. සංකල්ප කියලා බදාගන්න යන්නේ මොකද්ද? මල මුත්‍රා ගොඩ. මේ මම හරි ලස්සනයි කියලා බල බල හිනාවිලා කොහොමද මගේ තරම කියලා බොඩි ගාට්ලා විලා හැම බලන්නේ අර බොඩි බිල්ඩින් කියලා හැම එකක් හදාගෙන මොකද්ද බලන්නේ අර දෙතිස් වුණ කොට්ටාදීන් හදාගත්ත ගුණ වල තමයි මේ බලාගෙන ඉවෙලා හිටන් බලන්නේ මොකද්ද මල මුත්‍රා නේ තියෙන්නේ මේ ජිගුච්ඡති කියන එක තමයි තියෙන්නේ. ඕකට තමයි රැවටිලා ඉන්නේ. ඉතින් මේ වගේ தත්ත්වයටපත් වෙලා ගන්නකොට ඕකට කියනවා අට්ඨීයති හරායති ජිගුච්ඡති. ওই කාරණා තුනේ යුත්ත නම් අපි අහන ප්‍රශ්නය. දැන් පරිහරණය නිසිද අනිසිද? දැන් කාගෙවත් උත්තරයක් දෙන්න බැද්ද ඕකට? මම ෆොටෝ බලලා කියන්න කියන එකක් තියෙනවද උදේ? ෆොටෝ නැවැළුවොත් දැන් වැටෙන්නේ නැද්ද? නිසිද අනිසිද කියලා. යථාර්ථයේ අට්ඨීයති හරායති ජිගුච්ඡති කියන එක පිළිගන්න පුළුවන්ද වෙයිද කියලා අහනවා. බෑ කියන්නේ හේතු වෙන්නත් පුළුවන් එකක්වත්. ඒක හේතු ඇතුව පිළිගන්න පුළුවන්. එහෙනම් එවඳු වන්නා වූ ලෝකේ සංඛාරයක් පරිහරණය නිසිද අනිසිද? අනිසිද. මොකද්ද නිසි කියන්න තියෙන්නේ? දැන් සත්‍යයේ නිගමනේ ආවෙ නැද්ද? දහම් ඇසින් නිමිති පහළ ලෝකේ කිවි. දැන් ඔබ දැන් ඔබතුමා හෝ අන ඔබතුමා දැන් මේ අනිසි කියලා උත්තරයක් දුන්නේ කවුරු කිව්ව හින්දාද? කාටවත් කියන්න දෙයක් නැහැ. මට තේරුණා. ඉතින් මොන පොතේ දෝක තිබුණේ? මොකද පොත් හොයන්නේ? ඒ බුදුහාඳුරෝ කිව්වමද? මට මොකද බුදුහාඳුරෝ කිව්වනේ මට තේරෙනවානේ මේක ඇත්ත කියලා. බුදුහාඳුරෝ කිව්වා කිව්වත් එකයි නැතා කිව්වත් එකයි අනිසි අනිසිමයි. අන්න බුදුරණවහන්සේ දේශනා කරනවා පරම්පරාවෙන් ගිරාපු එක අත්හැරලා. ගුරුවරයා කිව්වා පරම්පරාවෙන් ගිරා පොතේ තිබුණා මේ ආදී එකක්වත් ඇත්තලා බැස්ස නිගමනයක. මෙන්න මෙහෙම නිගමනයට වහින්න හැකියාවක් තියෙනවා නම් මෙන්න සත්‍ය අධ්‍යක්ීම. එහෙනම් සත්‍ය අධ්‍යක්ීම කියලා දහම් ඇස පහලිලා අනිසි කියලා දැනගත්තා නම් ඕකෙන්. ਉਹ දැනගත්තා අනිච්ච. ඔන්න අනිච්ච. ඉතින් ඒතර මොකද කරන්නේ? අපි අනිසි කියලා නිගමනය කරේ මොකක්ද දැකලාද? අපි දැක අසාර දුක යම පරිහරණය කරනවා. අසාර වන්නා වූ හරයක් නැති හරයක් නැහැ කිව්වේයි. කොච්චර මෙච්චර කල් කරගෙන ගියත් දැන් කරගෙන ගියත් හිස් අතින් ගෙවිලා යනවා මිසක් ඉතුරු කරවු ලාභයක් නැහැ බලාපොරොත්තු වෙයි. එහෙනම් හරයක් නැති දුක විහෙත 1000 ඇති කරලා පීඩිතේට පත් කරලා යන යමක් ඇත්නම් ඒ හේතු වෙන්නේ අනිසි කිව්වේ. නෑ අනිසි කියන්නේ හේතුව මොකද්ද? දුක නිසා අනත්ත නිසා. ඇයි දුකයි කිව්වේ? යමක් අනිසි නම් අනිසි කියලා දැනගත්තේ ඒක දුකනි දින දෙන නිසාමයි සාරත්වයක් නැති නිසාමයි. එනයි අසාරයි කිව්වේ. අනිච්ච නිසා දුක නිසා අනිසි නිසා දුක නිසා අසාරයි. අසාර නිසා අනිසි නිසා දුකයි. අනිසි නිසා දුක නිසා එතකොට අනිසි නිසා අසාර නිසා දුකයි. දුක නිසා අසාර නිසා අනිසි. දැන් කොතනින්ගත් බේරලා දෙනවා පද තුන? දැන් ඔය පද තුන එකිනෙකට ගැළපෙලා නැද්ද? දැන් එකක් දැකලා අනික දකින්න කාලයක් නැහැ. එකක් දකින්නවා කියන්නේ ඔය තුනම සංකල්පණයෙන් දැකලා පස්සේ එක තීරණයක් එනවා එක සැරේ. එනකොට යමක් අනිසි දුකයි අසාරයි ලෝකෙටයි තියෙනවා. එන අනිච්චයි දුකයි නැත්තයි. මෙන්න ත්‍රිලක්ෂණේ. ත්‍රිලක්ෂණ කියන වචනේ සංස්කෘතනේ. දැන් අපි කතා කරන්න වචන නැහැ මෙච්චර කාලයක් පට්ලෝල පට්ලෝල හිටන් අපි පට්ට ගහලා තින්නේ සංස්කෘතිට ඇදලා දාලා සිංහලෙව. සිංහල භාෂාව ලගින්න පණ යනකන් දඟලනවා කෑක් ගහ. භාෂා විසරේ දේවිලා සිංහල භාෂාව විනාශ කරන්න හදනවා ව්‍යාකරණ විනාශ කරන්න හදනවා සිංහල භාෂාව පට්ටපතුරු ගහලා දාලා ඉවරලා හිටන් සංස්කෘත කොලා තියෙන්නේ කවුද? තිරකුණු කියන වචනේ අපිට අහන්නේ නැහැ දැන්. අපි ඒක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් තියක්කන කියන වචනේට ත්‍රිලක්ෂණ කියලා හිටන් කියනවා. සංස්කෘතේ පට්ට ගැහුවා. මොකද්ද සිංහල? සංස්කෘත සිංහල කොලා දීලා. බුදුරන් වහන්සේ පා කිව්වක් කළා. පරිවර්තනය කරන්න එපා කිව්ව භාෂාවල පරිවර්තනය කළා. ඕම් උඹලගේ සිංහල භාෂාව හැටින් මේක ගන්න ඉලක්ක. සංස්කෘත කාර්ය කරපු හපංකම ඔච්චරයි. අනිච්ච අනිත්‍ය කළා. අනත් අනාත්ම කළා. අනාත්ම කියන්නේ අපේ වචන නෙමෙයි සංස්කෘත වචන. අපේ වචනේ මොකක්ද? අනාතනි. අනාත කිව්වම හිනහ වෙනවා දැන්. මොකක්ද මේ අමුතු කතාව? සිංහල වචනේ දෙනකොට හිනහ වෙනවා. සංස්කෘත වචනේ දෙනකොට පිළිගන්නවා. මොකද්ද? අනත්ත කියන්නේ අනාත්ම. ආයිනම් හරි මොකුද දුන්නේ වචනේ? සීගල භාෂාවත් කන පිළි පෙරලා බුදුරන් වහන්සේ එපා කිව්ව සංස්කෘතියලත් බැහැගෙන ඒකෙන් අර්ථ දෙන්න ගියා දහමට. එපා කිව්ව දහම අර්ථ දෙන්න වැරදිනවා කියලා. වැරදිලා නැද්ද? ඒකාන්තයේ වරද්දලා තියෙන එක විපාකේ අද විඳින්න වෙලා නැහැ. අනිත්‍ය දන්නෙත් නැහැ, අනාත්ම දන්නෙත් නැහැ. අනිත්‍යයි අනාත්මයි කියන්නේ කියලා ඉතිර නැහැ. ආත්ම නැහැ කියලා දෙකක් කිව්වා. අනත්තං අසාර කර්තේ නන්ති. අනත්තා කියන අසාර අටුවා පැහැදිලි කරලා දෙනවා හොඳට. ඉතින් අසාර තත්ත්වයෙන් අනත්තා කියනවා කිව්වහම අනත්තා කියන්නේ මොකද? ආත්ම නැති නිසා කියලා වහිනා නිගමයට. ආත්ම කතාව අපෙන් අපිකක් නෙවෙයි. ආත්ම කියන වචනේ අරගත්තේ සංස්කෘතිය. අනත්තා කියන වචනේ පාලි. අනාත කියන්නේ සිංහල වචනේ. සිංහල වචනයක් හැදිලා තියෙනකොට සිංහල වචනේ තියෙනවා. ඒ වචනේ සකස් වෙලා තියෙන යම්කිසි පෙර යම්කිසි ඒකට හේතුකාරක ක්‍රියාදාමයක්. අන්න ඒක උපමා කරලා දකින්න පුළුවන් ඒකේ අර්ථය. අනාත ද අනාත කියන්නේ මොකක්ද කියලා තමයි වචනේ අර්ථය ඇහුව සිංහලෙන්. ඇයි අනාත කිව්වේ? ඉතින් අපිට කියන්න පුළුවන් අනාත අනත නිසා. ඇයි අනත කිව්වේ? න අත නිසා, අතක් නැති නිසා. දැන් අතක් නැත්නම් මොකද වෙන්නේ? ආතප්පාතක් නැති එක ඔය අපිට අදත් කියන්නේ. අන ආත අනාත අපේ වචන දෙක. ආත කියන වචනේ අපේ සිංහල වචනය. අදත් කතා කරනවා මොනවා හරි අසරණලා ඉන්නවා නම් කෙනෙකුට මොනවා කරන්නද? උන් ආතප්පාතක් නැති එවු. ආතප්පාතක් නැහැ කියන වචنين අන්න ආත කියන්නේ හොඳ හරයක් තියනවා නම් මොනවා හරි තියනවා ඒ පැත්තටයි. අනාත කියන්නේ ආත නැත්නම්. එහෙනම් ආත කියන එක අත, පාත කියන්නේ පත. අතයි පතයි දෙකේ උපමාව වචන දෙක හැදිලා තියෙන්නේ. මොකද යම් කෙනෙකුට බලකිනි පතකුත් නැහැ අතකුත් නැහැ මොනවා කරන්නද? හරි හම්බ කරගන්න විදියකුත් නැහැ, කන්න විදියකුත් නැහැ. මැරෙන්න තමයි වෙන්නේ කවුරු හරි පිහිටක් උනේ නැන්ද. අන්න ආතා පාතක් කියවත් අතක් පතක් නැති එකන. පත කියන්නේ වත් පත, ආහාර පත. පත තිබුණත් අත නැත්නම් කන්නේ කොහොමද? අත තිබුණත් පත නැත්නම් කන්නේ කොහොමද? එහෙනම් ඔහුට වඩිකිනේ දුක් විඳින ඉඳ වෙනවා. මෙන්න මේ අර්ථ තමයි මේ සිංහල අර්ථ හොයන්න ඈත යන්න ඕනේ. ඒ වචනේත් එක්කලම තියෙනවා හොඳ ලස්සනට අදහස ගැබ්බෙලා. අන්න ඒක තමයි න අත අනාත. අතක් නැති එකා වාගේ විග්‍රහ කරලා පෙන්නන්නේ. අතක් නැත්නම් කර කියා ගන්න දෙයක් නෑ. මෙන්න මේ ස්වභාවයක් තමයි මේ අනාත කියන එකේ අර්ථය. තමන්ට කර කියා ගන්න දෙයක් නෑ අත් නැත්නම්. අත් දෙකම කැපුවොත් මොකද කරන්නේ? අත නෑ. වම් අතත් නෑ, දකුණු අතත් නෑ. අත නැත්නම් අනාතයි. අන්න උපමාව. දැන් ඔය උපමාව තෝරා ගන්න බැයි නම් ආමුතු කතාවක් කියනවා හාමුදුරු. මොකද්ද? අනාත කියන අත් දෙක නැහැලු. ඔහොම කියලා මට ඔහු කියයි. කියපේක තෝරා ගන්න බැද. අත් දෙක නැති එකාගේ ස්වභාවයක් තියෙනවා. කර කියා ගන්න දෙයක් නැහැ. ඇඟ කහගන්න, පිට කහගන්න විදිහක් නැහැ. කෑම ටිකක් අරන් කන්න විදිහක් නැහැ. වතුර ටික අරන් බොන්න විදිහක් නැහැ. මෙන්න මෙබඳු යම් කිසි දෙයක අනාත ලක්ෂණයක ස්වභාවයේ උපමාවක් වෙයි කිව්වේ. ওই උපමාව අනුව තමයි පදේ ගොඩනැගිලා තියෙන්නේ. නමුත් ඕක සිංහලට විග්‍රහ කරන්න ගියාම අද විතරක් නෙමෙයි ඒ කාලෙත් මේ ත්‍රිවේද පරප්‍රාප්ත බමුණන්ගේ සංස්කෘතිය ගිනගෙන ආපු අපේ සිංහල පඬිතයන්ට අපේ සිංහල භාෂාවේ අර්ථ ගන්න හැටි තේරෙන්නේ නැතුව ගියා. තේරෙන්නේ නැතුව ගියර පස්සේ අර සංස්කෘතිය කාරින්ගේ ආවාසය අරගෙන ඒකේ අර්ථම දුන්නා. අර්ථ කියන වචනේත් අපේ එකක් නෙවෙයි. අර්ථ කියන්නේ සංස්කෘත වචනය. ඉතින් අර්ථය කියලා කිව්වත් වැරදි. ගන්න බෑ ඒක. අන්න ඒකයි කියන්නේ. ඉතින් ඒතොර ඒ වගේ වචන වලින් ඔක්කොම ධර්මීය යථාර්ථය කණපිට ගැහුවා. කණපිට ගහපු නිසා අපිට අනිත්‍ය තෝරා ගන්න බැරුව ගියා, දුක්ඛ අනාත්ම තෝරා ගන්න බැරුව ගියා. අන්න අනාත කියලා කියන එකේ ස්වභාවය ඒකයි. ඒතර අනිත්‍ය නම් අනිසි. නිසි නෑ. ඇයි නිසි නෑ කියන්නේ? යම් දෙයක් පරිහරණය කරන්න ගියාම ඒක දුකෙන් නම් කෙලවර වෙන්නේ. අන්න ඒක තමයි කිව්වේ පටිච්ච සමුප්පාදයෙන් අනාත දකින්න. අනිත්‍ය දකින්න. උද්‍යවී ඥානයෙන් දකින්න ඕන. අනිත්‍ය. ඒ දැන් අනිසි බව දකින්න මොකක් නිසා දකින්න? දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අපිට යාළුවෙක් ඉන්නවා. දැන් මේ යාළුවා හැරෙන්න තව පිහිට වෙන්න කවුරුවත් අපිට නැත්නම් ඌ ඒක කොච්චර නරක වුණා තරහ වෙලා පුළුවන්. ඌගේ කොච්චර වැරදි දැකත් අහක් කරන්න විදිහක් නැහැ. මොකක් නිසාද? ඒක අහක් කරොත් මට කවුද ඉන්නේ? මට පිහිටට කෙනෙක් නැහැ. ඔන්න මේ ප්‍රශ්න නිසා එකක් දැක්කද? ඌගේ නරක විතරක් දැක්ක ඵලිත අයින් කරලා පන්නන්න විදිහක් නැහැ. ඒ පන්නන්න නම් ඔහුට තියෙන්න ඕනේ වෙන යාළුවෙක් ඉන්න ඕනේ ඊට වඩා හොඳ එකනේ. ආවට පස්සේ මොකද කරන්නේ? දැන් අලු පන්නලම දාන්න ඕනේ. ඕක ඉන්න දින වටින්න. එතකම් පන්නන්නේ වැඩි එක දැන් පන්න ගන්න පුළුවන්. දැන් ඕවර පැරණි කාලේ තව උපාවක් තියෙනවා. ওই නැව් වල යනකොට රුවල් නැව් වල ගිය කාදී අතරමඟ ওই නැව් අතරමඟ එනවා වැරදි ආකාරයකට මේ රුවල් ගහලා තිබුණොත් හරි වෙන පැත්තට ඇදලා ගියොත් හරි ආයේ අද මොහොත වැද අතරමඟ එනවා. ওই ලාට ගොඩමිවක් හොයාගන්න කපුටේ කරයි යනවා. ගිනිචර පස්සේ මොකදන්නේ මේ කපුටා සෝ කියලා උසිගේ කවු යනවා ඉගිල්ලා උඩ ගිහිල්ලා ගිහිල්ලා උට ඉර පිළිසන්නක් නැහැ මුහුදේ වහන්න බැරි හින්දා වටේ ගොඩ බිමක් නොතිබුණොත් බයේ හරි ආයිත ඇවිදියා කොච්චර බයේ හරි හරි කුම ගහේම වහනවා අර නැවෙයිම වහනවා යන්න දෙනක් නැති හින්දා ඔහොම ඉන්නකොට බැරිලා හරි ගොඩ බිමක් තියෙන පැත්තක් දැක්කොත් ඌ ඒ පැත්තට ඉගිල්ලා යනවා බේරිලා යනවා ආයි ඉන්නේ නැහැ අර නැයි මෙන්න මේ වගේ යම් කිසි කෙනෙක් මේ අනිත්‍ය දකින්න කොට දකින්න ක්‍රමයක් තියෙනවා. උපාද වශයෙන් දකින්නවා. අනිහි දෙයක් උපදින හැටි. අනිහි දෙය උපදින හැටි දැකර වේරිලා යන්න එකක් නැහැ. මොකක් නිසාද? නිසි දෙය දකින්නක. උපත හටගත්තාම වැය දකින්න ඕනේ. වැය කියලා කිව්වේ ඇති වුණා නැති වුණා කියන එක නෙමෙයි. මොකද්ද උපදුණි? ඒව මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හොති. ඔන්න සමුදය. අවිද්‍යාපත්තෙන් හරින් ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමන උපායාස සම්භවಂತಿ. ඒ මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හොති. මෙන්න අවසානයේ දුක්ඛස්කන්ධය පහළ වෙනවා මිසක් වෙන සැනසීමක් පහළ වෙන්නේ නැහැ. උදා වෙන්නේ ඔන්න ඔහොම එකක් ලෝකේ කියලා. ඔය ටික දැක්කා. උදේ ඥානෙ පහළ වුණා. දාලා යන්නේ කොහොමද? ලෝකෙන් අහක වෙන්නේ කොහොමද? මිදෙන්න කැලේ දකින්න එපා. වැය දකින්න එපා. වැය කියන්නේ මෙච්චර මේ දුක්ඛස්කන්ධයකින් මිදෙන්න මොකද කරන්න ඕනේ? කොතෙන්ද පතුනොත් කුමක් කරොත් මිදෙන්නේ? ඒක දන්නේ නැත්නම් යාළුවා හම්බුනේ නැතුව නියම යාළුවා හම්බෙලා නැහැ. ඉන්න යාළුවා නරක බව දැක්කා. මෙච්චර කල් යාළුවා කියලා හිතා හිටව පංචස්කන්ධයේ නරක බව දැක්කා. දාලා යන්න විදිහක් නැහැ. කොච්චර දුක් දුන්නත් කොහාට යන්නද? කොහකට හිතවත? එහෙනම් හිතවත අපින්න බුදුරන් වහන්සේ වැය ඥානිය පහළ වෙන තැන මොකද්ද? අවිද්‍යා යත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. ඔන්න නිරෝධ කරන හැටි උදා වෙන්නේ තත්ත්වෙටපත් වෙන හැටි. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. ඉතින් ওই විදිහට සලායතන ස්පර්ශ වේදනා සංනා උපාදාන භව භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරුජ්ජಂತಿ. ඒ මේ දස කේවලස දුක්ඛක්ඛන් දස නිරෝධෝ හෝති. ඔන්න යාළුවා හම්බ වුණා. නියම යාළුවා. ඒ මොකද්ද? මේ ක්‍රමීට තමයි දැන් වැය කරගන්නේ. දුක හටගත්තා මෙච්චර කාල දන්නේ නැතුව දුක පස්සෙම ගියා. නමුත් දැන් දැනගත්තා දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? දුක හටගන්න යම් ක්‍රමයක් ඇද්ද? ඒ ක්‍රමයේ නිරෝධ කරගුවාම දුකෙන් නිදහස්. ඒක කරගත්තාම සියලු දුකෙන් නිදහස්. අනේ යාළුවා හම්බ වුණා. දැන් මොකද ඉන්නේ? ඵලයන් ඵලයන් අහගෙන ආයෙත් නම් පංචස්කන්ධය මල් ළඟට එන්න ඉන්නවා. උවේ හැටි මම දන්නවා, මේ බේරේ හැටි දන්නවා. අන්න උදේ ඥානයයි වැය ඥානයයි පත් වෙනවා කිව්වා. අනිච්ච දැක්කා. කේනට්ටේන අනිච්ච, උපාද වයට්ටේන අනිච්ච. කුමනාර්ථයේ අනිච්චය කියන්නේ ඔන්නේ උපාද ඥානයයි වැය ඥානයයි කියනවා. මේ දෙක දකින්න අර්ථයෙන් අනිච්ච දකින්න. අනිසි දැකියන්නේ දාටයි. දැන් මෙච්චර කල් මොනවා කරන්නද? වාගේට අනිසි කියලා දැනගත්තත් අනිසි කියලා අයින් කරන්න පුළුවන්කවත් දැන් නිසිදී දැනගන්න එක. මොකද නිසි උනේ? කවදා හරි දුක නිරෝධයක් ඇද්ද? ඒක නිසි. දුක නිරෝධයට මාර්ගයක් ඇද්ද? නිසි මාර්ග. නිසි මාර්ග සහ නිසි දැක්කල පස්සේ අනිසි මාර්ගින් අහක් වෙලා හිටන් අනිසි අත්තරින්න පුළුවන්. මෙන්න මේක දැක්කල පස්සේ කියනවා දහම් මැස පහල වුණා. ඒකාන්තයෙන් සෝතාපන්නයි කිය. බුදුරන් වහන්සේ දේශනා කරනවා ඔය පරිච්ඡ සම්පද සහ නිරෝධි හරියට දැක්ක කෙනා තේරුම් ඇතුව ඒකාන්තයෙන් සෝතාපන්නයි. ධර්මයේ පැහැදිලිව පෙන්නනවා. ඉතින් ඔය දෙක දැක ගන්න බැරුව තමයි මේ කෑ ගහන්නේ උඩ පයින්නේ. සෝතාපන්න මේ කාලේ සෝවාන් පුද්ගලයා අපි අභියෝග කරන සෝවාන් පුද්ගලයා ඉන්න අපි ඉදිරියේ පෙනී සිටින්න කියලා. ඔහොම කියන. එනි කියන අය සෝවාන් පුද්ගලයාගේ ඥාන විග්‍රහ කරන්න ගිහිලා ඉත ඔක්කොම කියන්නේ කියලා අත්තරම කෙලෙස් පෙන්වන්න ගිහිල්ලා. ඉතින් සක්කාය දිට්ඨිය විග්‍රහ කරගන්නවත් දන්නේ නැතුව ඒකත් අතලමග සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා අහුවාම පංච උපාදානස්කන්ධය කියලා අමුවලික බොරුවක් කිව්වා. හැබැයි හෙටයි දර ඔකෝ විතර කළා එළියට වහයි අපිට වෙන වෙන හැටියක් තරහ ස්වාමීන් වහන්සේ ළම කොරන්න දෙන්නේ මම උන්වහන්සේට පුද්දලිකව බයිනවා නෙවෙයි දොස් කියනවා නෙවෙයි උන්වහන්සේ අභූත චෝදනා ලැගෙන ගා මේ ධර්ම මග යන අයට පහර ගැහුවා පහර ගාලා උපරිමයට පහරක් ගන්න හැදෙනකොට ධර්මතාවයම කැපිලා ගිහිල්ලා පත්‍ර කතුරු හොයාගෙන ආව පත්‍ර කතුරු දැකලා මතේ ඔළුව අත දියාගත මොන අපරාධයක්ද මේ කොරන්න හදා ලියුම කපල වැත්තකට විසි කළා කියලා මම දාන්න හොඳ ලියුමක් කියලා පිටු පහක ලියුමක් පත්‍රේ දා හිටා ඉඳන් දැක සංවේගීටත් එක්ක මොන අපරාධයක්ද මේ විදිහට මේ බොරු චෝදනා ලැබුවේ කියලා. දැන් ඒකිට මම කොහොමද ඉවත් දියලා තියෙන සම්පූර්ණ විස්තර කියලා. වරද්දපු දැන් කළපු දැන් ලෝකයාට හරි පුද්ගලිය හැටියට පිණී හිල්ලා මේ ධර්මයේ වහව දැන් සියල්ල විග්‍රහ කරලා. ඉතින් අන්න ඒකයි කියන්නේ ගහිරයින් දර වැඩි කලින් මෙහාටත් ඒ වතරේ ඒතර දැනගන්න පුළුවන්. ඉතින් මේ අනිත්‍ය දකින්නවා නම් දුක්ඛ දකින්නවා අනාත්ම දකින්නවා. ඉතින් මේ ක්‍රමයේ තමයි චතුරාර්ය සත්‍ය දකින්නකොට බුදුරන් වහන්සේ දේශනා කළ ධර්මයේ පැහැදිලිව පෙන්නනවා. දුක්ඛාරිය සත්‍ය යම් මොහොතක දැක්කද ඒ මොහොතේම දුක්ඛ සමුදාය සත්‍යයක් දකින්නවා දුක්ඛ නිරෝධාරි සත්‍යයක් දකින්නවා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයක් දකින්නවා දුක්ඛ නිරෝධ ඒ වගේම දුක්ඛ සමුදාය සත්‍ය යම් මොහොතක දැක්කනම් ඒ මොහොතේම දුක්ඛාරි සත්‍යයයි දුක්ඛ නිරෝධාරි සත්‍යයයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයයි දකින්නවා දුක නිරෝධාර සත්‍ය යම් මොහොතක දැකනන් ඒ මොහොතේ දුක්ඛාර සත්‍යයි දුක සමුදාර සත්‍යයි දුක නිරෝධගාමී ප්‍රතිපදාර සත්‍යයි දකින්නවා. දුක නිරෝධගාමී ප්‍රතිපදාර සත්‍ය යම් මොහොතක දැකනන් දුක්ඛාර සත්‍යයි දුක සමුදාර සත්‍යයි දුක නිරෝධාර සත්‍යයි ඒ මොහොතේම දකින්නවා. එකක් දැක්කොත් ඊතුරු තුනත් ඒ සමගව දකින්න පිර බහු වෙන්නේ නැහැ මේ බුද්ධ දේශනාව. එහෙනම් ඉතින් ඔක අපුතේ දෙන්නේ දුක්ඛාර සත්‍ය හරියට දැකනන් ඔහු චතුරාර්ය සත්‍යෙම දැක්ක. එහෙනම් චතුරාර්ය සත්‍ය දැකලා දහමෙත පහළ වුණා. ඒකාන්තින් නිවෙනට හැපිලා පිහිටලා හිටියා. ඔහු කවදාවත් සසල ගමට යන්නේ නැහැ. මිදෙන පැත්තට යන්නේ. ඒක තමයි සෝතාපන්න බුද්ධිලත් පෙන්වපු ලක්ෂණය. දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන වචනේ තෝරලා ඉතින් අනිච්ච විනකට. ওই අනිච්ඡත්තේට බැලලා ඔක හාවිලා හිටිනවා. අනිච්ච ඉච්ඡසි ගණ්ඩ දෙයක් හරියක් නැහැ කියලා හිටන් දකින්න අන්තිමට. අන්න ඒක තමයි මූලික පළවෙනි ධර්ම දේශනාවේ පෙන්නන්නේ. යම් පිච්ඡං නලපති සම්පි දුක්ඛ. ඒකත් අරකමයි. තව තදවල විදිහට බැලලා පෙන්වපු එකක් ඒතියි. අනිත්‍ය නිසා දුකයි කියන එක අනිත්‍යත්වයේ තුර භාවිලා බැඳුනහම මහා දුකක් ගොඩනගිනවා කියලා හේතු ඇතුව වෙන්නේ. ඒ තමයි මුලින් වෙන්නේ. ඉතින් මුලින් පේනනකොට භයානක විදිහට පේන්නන්න ඕන. ඒක දැක්කට පස්සේ සාමාන්‍ය කීවත් ඇති. ඒක තමයි මුල් සූත්‍රවල අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්ලා හිටන් පළවෙනි මංගල ධර්ම දේශනාවෙන් ඔටිය පේන්නේ. ගැඹුරු කරලා. ගැඹුර ගියාට පස්සේ විහිදිලා ගියාට පස්සේ දැන් ඉච්චර ගැඹුරට නොකියවර තේරෙනවා. නොදන්නේ කියලා තමයි භයානක ඉදිරි විග්‍රහ කරලා පෙන්නන්න ඕන ඉඳා අනිච්ච අනිච්ච කරලා පෙන්නනවා. දුක්ඛ දුක්ඛ කියලා පෙන්නලා අනත් අනත් කරලා පෙන්නවා ගැඹුරට. අන්න එහෙම දේශනා කරපෙකින් තමයි මුල පටන් ගත්තේ. ඊට පස්සේ එච්චර ගැඹුරු කළා හිටන් තද බල කරන්න ඕනේ. තේරෙන්න පටන් ගත්ත පිළිස වැඩි වුණාට පස්සේ යන්තම් මතක් කරලා දුන්නත් ඇති. ඉතින් අනිච්ච කියන එකට අනිච්ච කියලා අපි දැම්මා පොඩියට. හැබැයි කොයි එකෙන් දැම්මත් ස්ථිර නෑ කියන අදහස බුදුහාමී කෝතල කොලා සම්බන්ධ කරන්න බෑ. අනිත්‍ය කියන්නේ ඉතිර නෑ කියන එක. ඒක සම්පූර්ණ කලබිය ගහපු එකක්. ඉතිර නෑ කියලා වචනයක් නැත්තේ නෑ තියෙනවා. සියලු සංඛාර කියලා මේ ලෝකෙමයි තියෙන්නේ. ඒක ක්‍රමය. සියලු සංඛාර ඉතිර නෑ කිව්වොත් බුදුරන් වහන්සේ එක්තරා දේවතාවෙක් කරන ස්වාමීනි කුමක් මැරෙනවද? කුමක් නොමියනවද? මියන්නේ මොකද්ද? මියන්නේ නැත්තේ මොකද්ද? රූපං ජීවති මච්ඡානං නාමගෝතං නජීවති කියලා බුදුරන් වහන්සේ දේශනා කරා. නාමගෝත ලෝකෙටයි තියෙන්නේ නැත්. අපේ ජීවිතයේ වැඩි හරියක් ගත කරන්නේ නාම ගෝත්‍රය ඇසුරේ. සෑම සත්වයකම නාම ගෝත්‍රය ඇසුරේ තමයි ජීවිතේ මේ පැවැත්ම ගෙනියන්නේ. වැඩි හරියක් පරිහරණය කරන්නේ නාම ගෝත්‍ර. නාම ගෝත්‍ර කියන්නේ මතක සටහන්. අපි ඉතින් යම් කිසි කරපු කියපු දේවල් වල සියලු මතක සටහන් අයිති වෙන්නේ නාම ගෝත්‍ර වල. ඒ නාම ගෝත්‍ර නැත්නම් අපේ ජීවිතයේ මොහොතක්වත් ඉස්සරහට යන්න බෑ. අපි ගමට ගෙදර යන්නේ කොහොමද? අලුතරමින් අද. මතක නැත්නම් ගෙදරට යන්නේ පාර. අපි ගෙදර මතක නැත්නම් අම්මා තාත්තා කියන එක රූපේ මතක නැත්නම් සහෝදර සහෝදරිය කියන්නේ කවුද මතක නැත්නම් යාළුවෝ හිතවත් කියන්නේ මතක නැත්නම් යන වාහනේ හැටි මතක නැත්නම් බස් එක කියන්නේ මොකද්ද කාර් එක කියන්නේ මොකද්ද වාහනේ කියන්නේ මොකද්ද මතක නැත්නම් තමන් පැදගෙන ආව බයිසිකලයක් තියෙනවා ඒකත් මතක නැත්නම් ෆුඩ් ගිරා මොකද්ද කරන්නේ බුලත් ඉරක් කන්න ගියා බුලත් කියන්නේ යමනවද මතක නැහැ ඉස්සෙල්ලා කිව්ව මතක කියන්නේ ඔක්කොම මතක් කරන්නේ පුවක් කියන්නේ මොනවද මතක නැහැ කුණු දුම් කළ කියන්නේ මතක නැහැ බුලත් ඉරක් කන්නත් බැහැ නම් මොකෙන්ද කරන්නේ අතීතයේ දැකලා තිබිච්ච මතකයන් උඩනේ නාම ගෝත්‍ර නිසා එහෙනම් මේ සත්වයේ ජීවිතයේ නාම ගෝත්‍ර ප්‍රදාන කරගන්නේ නාම ගෝත්‍ර ප්‍රදාන කරගෙන ජීවත් වෙනා බුදුරන් වහන්සේ දේශනා කළා ඔක දිරන්නේ නැහැ තිරුවලන් අමතකිනවා ඒකෙන් දිරල් නැහැ කිවි දිරන්නේ තියා තියෙන හින්දා ඊ නාම ගෝත්‍ර දිරන්නේ නැහැ නාම ගෝත්‍ර නජීරති කිව්වා නාම ගෝත්‍ර සබ්බ සංඛාර උඩයි තියෙන්නේ නැද්ද එත ධර්මයේ පරස්පරයි සියලු සංඛාර අනිත්‍යයි කියන ඉතිර නැහැ කියලා ගත්තොත් නාමගෝත දෙකෙන් පංගුවට වැඩි සංඛාරෝලි. සියලු සංඛාරින් දෙකෙන් පංගුවට නාමගෝත කොටසේ. ඉන් නාමගෝතේ ඉතිර නැහැ කිව්ව නම් එහෙම නාමගෝත නැජිරති කිව්ව එකද? දිරන්නේ නැහැ මැරෙන්න පුළුවන්. දිරන්නේ නැහැ. මේ මැරිච්ච එක නැති බව හේතු සාධක දොප්පු කරනවානේ නාමගෝතරක. මීට සාර අසංඛේ කල්ප ලක්ෂයකට එහා මම දීපංකර කියලා බුදු කෙනෙක් ළඟ සුමේද කියලා තාපසේ කියලා මෙන්න මෙහෙම මඩවලක් ගොඩ කරලා සූද්ද කරලා මෙහෙම විවිධ කරගන්න බැරි විලා මඩවලේ බුදියාගෙන අනේ ස්වාමීනි මගේ පිටවුඩි වඩින්න කියලා මම මේ විදිහට මගේ ජීවිතේ කැප කළා උන්වහන්සේ දේශනා කරනවා කවද්ද මේ සාර අසංඛේ කල්ප ලක්ෂයකින් පොඩි තරම් කාල සීමාවක එහා එකක්ද මේ කතා කරන්නේ ඒ කාලීච්ච රූප මාත්‍රයක් කොහෙවත් තියෙනවද අංශු මාත්‍රයක් පරමාණු මාත්‍රයක් ලෝකෙක නැහැ සාර අසංඛේ කල්ප ලක්ෂය රූප වල නම මතකේ පොඩ්ඩක් අපිදලා එදා ඉන්නල උන්වහන්සේ වැළුවනම් සිහි කරලා තමන්ගේ හිරු රූපේ මම මෙහෙමයි මඩවලේ දිගා වෙලා වැදගෙන මේ විදිහට උන්වහන්සේට පිට දීගෙන හිටියේ මගේ පිටෝඩි වඩින්ද කියලා එදා මගේ එක හැවුල් ගහක් පැහිලා තිබුණා කියලා මතක නම් අද වෙනකොට සාර අසංකල්ප රසයේ තව හැවුල් ගහක් පැහිලා නැහැ අර මතක රූපේ එහෙම වගේ මේ පැහැදිලිව හේතු සාධක දෙන්න නාම ගෝත්‍රය දිරන්නේ. ඒකට වාසිය යන්නේ. ඒ හිටි ආකාරي දැකන ගෝත්‍රයේ තිබුණේ මොකද මතකේ ඒක හිමෝයි. මෙන්න ස්වභාවය. දැන් පුංචි කාලේ අපි කල්පනා කරන ඔච්චර බුදුරන් වහන්සේගේ සිද්ධියක් අපි මේ විශේෂ උපමාවකට. අපි පුංචි කාලේ ඔය සෙල්ලම් අවුරුදු උත්සව නැත්නම් මොනවා හරි කමක් නැහැ මේ අවුරුදු සෙල්ලම් කරනවා. ඔන්චිලි හදායන පදිනා මේ පුංචි කාලේ අවුරුදු 13 4 5 කාලේ. ඔවැල්ලරි අපි ඔන්චිලාව කඩාගෙන වැල්ල අපි ඔළුවේ හැම පැලනවා නම්. ඔහොම එක කවිද වුණා නම් එහෙම. ආද අපිට කල්පනා කරනකොට මතක් නැද්ද? මොකට මතක නැද්ද පුංචි කාලේ වෙච්ච දේ? අපෝයි මතකයි. මොකද්ද? ඔන්චිලි පදින්න ගිහලා ඔන්චිලාවේ ලෙස ලැවැල්ලා මගේ ඔළුව පැලන මතකයි. එහෙම එකක් වුණා නම් එහෙම. දැන් උඩ අවුරුදු කීයද? දැන් අවුරුදු 30යි 40යි 50යි කීයක් හරි කියනවා. ඉතින් ඒතරේ මතක තිබිච්ච රූපෙට දැන් කොච්චර කන්දන්ද මතක ඉතින් ඒ කන්දම මතකයි. රූපෙට එහෙම අවශ්‍ය ගිහිල්ලාද? දැන් මතක කරලා බලහම. නෑ නෑ පොඩි එකාගේ හැටිමයි දැන් මතකේ තියෙන්නේ. චූටියට ඉඳලා හිටන් ඇදගෙන වැටිච්චරි අඬපු හැටි ගෑ ගහපු හැටි ඔක්කොම කරපිට අක්කේ මම වදාගනි කියපු හැටි. ඉතින් අක්කේ මගේ ඔළුවේ පැන අයියේ මගේ ඔළුවේ පැන කියලා කෑ ගහපු හැටි අම්මී කියලා කෑ ගහන දුවපු හැටි එහෙමම මතකයි. වයස ගිහින්. ඒක තමයි නාම ගොත්තන්න ජීරති. දැන් මේ ධර්මයේ කාටවත් කිව්වට පස්සේ බුදුහාමුදුරුව කිව්ව නිසා විශ්වාස කරනවා කියලා එහෙම ගන්න එපා කියලා තියෙන්නේ. මම කිව්වට එහෙම ගත්තනම් උඹලා මොඩියු. එහෙම ඇඳේපා. හිතලා බලපල්ලා. හිතලා බලන උඹලට මේක ඇත්ත කියලා තේරෙයි වැටෙයි. එදාට පිළිගනින්න. බුදුරන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ උත්තරම ධර්මයක්. අනුන්ට වහල් වෙන ධර්මයක් නෙමෙයි. තමන්ට තේරුම් ගන්න පුළුවන් ඥානවන්ත වෙන ගෝචර ධර්මයක්. ඉතින් ඔයක තෝරාගත්ත හැකි. එහෙනම් නාම ගෝත්‍ර කියන්නේ වා ලෝකේ සියලු සංඛාර වලටත් අයිති. එහෙනම් සියලු සංඛාර අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ කියලා එහෙම ගත්තොත් එහෙම. ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. හැබැයි අනිසි අනිසි කියන්නේ නිසි නෑ. ඉතින් ඕවා පස්සේ කල්පනා කරගෙන මතක් කරගෙන ඉන්න මොනවද අපිට ගන්න තියෙන්නේ? තවත් සතර ගමන හදා ගිය හැකි. මොකද නිසිද? එහෙනම් මේ සියලු සංඛාර අනිසි. ඒකේ ධර්මයේ ගැලපෙනවා, න්‍යායයට ගැලපෙනවා. අනිසි දැනගත්තා පස්සේ මොකද ඇයි අනිසි කියලා දීවණේ කලේ? ඔය පස්සේ ගිහිලා කොච්චර දුක් විඳද? සැප හොය හොයා දුක් විඳ සැප හොය හොයා දුක් විඳ ලැබිච්ච සැපතක දැන් පිහිල්ලා නැහැ. මොකක්ද වෙලා තියෙන්නේ? සැප නැවිති මායාවක් මරවුගලක් වශයෙන් පේනලා ඔය පස්සේ යන දුක් විඳින වැඩ පිළිලක් කළා. කෙලවරක් නැතුව ජරා මරණ ශෝක පරිදේව දුක දොමන පයාසයෙන් විඳ විඳ ඔය පස්සේ සැප හොය හොය ගියා. දැන් මෙච්චර කල්කුලි තලන් සංසාරේ වෙන ඕකන. අලන් සංසාරේ වෙන මේ දක්වා ගිය ගමනකින් ප්‍රතිඵලයක් ලැබිලා නැන්න. කොහොමද නිසි වෙන්නේ? ඒවා නිසි. අනේ කොච්චර ලස්සන මේ ධර්මයේ පැහැදිලිද? ඒ දේශනා කරපු ධර්මයේ දැන් මෙහෙම කියනකොට ඉතින් සමහර අය කියනවා දැන් ඕවා වගේම හදාව ප්ලෑන් කරලා හිටන් අර කියන පත්‍රේ ලිපියක් හදලා තිබ්බා තව එකණි මේ තැවිලින් ගියා කියලා ආවද ගියා දන්නේ නැති කෙනි මොකද වෙලා තියෙන්නේ මෙහෙ කියන වනහල හිටන් ගෙවල් වල ඉන්න ළමයි ගෙදර ගියාට පස්සේ අම්මා එක කතා කරන්න ඉන්න හැලු තාත්තා එක කතා කරන්න ඉන්න හැලු හුරතල් වෙන්නෙත් නැලු හුරතල් වෙන්නේ මොකද මොඩේ ඉනි ධර්ම අවබෝධයක් ලැබුව කෙනාට මොන හුරතල් අම්මා තාත්තා කියලා හැතිලා හිටන් අම්මා තාත්තා රටේ ඇති විකාර කරන ළමයා උඩ ගහන හදනවා පෙන්නන්න හදනවා වලින් කියන චිත්‍රපටිය බලන්නේ උගලට උනම් බලාගෙන ඉන්න මට ඉපා ඉතින් ළමයා හිතුවක් කාර වෙලා දැන් ඔහොමත් ලිපියක් යවලා අර පත්‍රයකට දැන් හිතුවක් කාර කියන එකවත් අඳුරගත්තේ නැති අම්මා තාත්තාගේ තත්ත්වෙම ගන්න ළමයා ප්‍රාණඝාත කරන්න කැපතින ළමයා හොරමර වංචා කරන්න කැපතින ළමයා සුරා සූදුරාචාර වලට කැපතින ඉතින් ගියට පස්සේ ළමයා බොරු කියන්න කැපතින කේලම් කියන්න පරස වචන කියන්න පලාප කියන්න කැපතින අර කපිට බැනලා ගියා ගිහින් බැනහා කිව්වා කෑනු ගහනි කහ හිටම මට වැමිස්සේ කරන්න වෙන්නේ ආ කොල්ලා හිතුවා කාරෙල්ල දැන් කොල්ලා අපි පැත නෙමෙයි කොල්ලා අපිට ආදරේ නෑ ඔන්නේ මොට්ට අදහස් අරගෙන ඕවා ලිපියොල් ලියලා දැන් මෙහේන කට්ටියට ළමයි හිතුවා කාර වෙනවා අම්මා තාත්තා කින්ද යන්නේ මොකක් නිසා අම්මා තාත්තා බැනලා කියලා ගිහිල්ලා බැනලා වරින් කියනවා ඉතින් ඌ බණියේ බල දහම තේරුම් ගත්ත එක. ඉතින් ඒ හිතුවක් කාර වෙලා. ඉතින් මේ ලෝකේ තේරුම් ගන්න බැරුව මෙහෙම දේවල් පාව පත්තරවල ලියන්න හදනවා මේ මඩ ගහනවා තේරුම් ගන්න නැතුව යථාර්ථය දකින්න නැතුව. මෙහි අපිට කියන්නේ මේ ඇසුරු කරපු කෙනෙක් කවදාවත් මුවත් එකෙක් වෙලා පිස්සෙක් වෙලා නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ දස අකුසල් නොකරන ගුණ ඇති බුද්ධිලයකට නැඹුරු වෙලා තියෙන මාත්‍රේ හරි. ඒ බුද්ධිලයකට උතුමන් දකින්න උතුමේ කියා. පොඩ්ඩක් හරි ඒ පැත්තට නැඹුරු වෙනවා මිසක් තියෙන එක කලා දමනවා මිසක් ඒ බොරු කේලම් පසු වචන පලාප ලෝභ තරහ මෝඩ මේ දස අකුසල වලට වැටෙන ඒවා ටිකෙන් ටික ඈත් වෙනවා මිසක් ඒවට වැටෙන මගක් මෙහෙන කාටවත් හම්බෙන්නේ නැහැ. එන යථාර්ථය දන්නවනම් දකින්න කොච්චර වාසනාව දලන්ත සංසාරේ ඉඳපු වාසනාවට පත් වෙලා තියෙනවා කියලා දන්නව දන්නවා. නොදන්නයි කොහොමද දැනගන්නේ? ඉතින් ඔවන් කියන්නේ මොකද? මේ මෑතක් වෙනකොට සෑහෙන වලිකෑමක් තියෙනවා. මේ එක්තරා ඊර්ෂ්‍යා සහගත මනසකින් මේ ස්ථාන වල පහර ගහන්න වල ගහන්න මං කල්තියා කියන්නේ එකයි දැනුවත් වෙන්න. මෙහෙම දේවල් තියෙනවා මුලාවට පත් වෙන්න ඉපා කියලා තේරුම් ගන්න. දැන් ඉතින් මේක මොකක්ද අහන්න තව? යමෙකුට සෝවාන් වීම සඳහා අවබෝධ කරගත යුත්තේ අනිච්ඡද නැත්නම් අනිච්ඡද? ඒකෙන් ජයනු චයන්නේකද අනිකද කියලා. දැන් වේපත්‍ය සම්පූර්ණ කරු උත්තරේ ආවා. ජයනු චයන්නේකින් කිව්වේ මුලින් පටන් ගන්න කාලේ. ඒක තමයි යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. කැමති යමක් ලැබෙන්නේ නැද්ද ඒක දුකයි කියලා පටන් ගත්ත වෙන මුලම පින්නේ. ඒ මුල් කාලේ ඒ ටික ආවට පස්සේ යථාර්ථය දැකලා පස්සේ ඒ තරම් කියන්න දෙයක් නැහැ. යන්තම් පොඩ්ඩක් මතක් කරලා දුන්නත් ඇති. ඔය අනිච්ච නම් දුකයි. ඊට පස්සේ දන්තද ජයනතාව කියලා ওই දෙකෙම කලේ ඒකයි. තේරුම් ගන්න බැරි මුලින් හෝඩුවාවල් නැහැ, බණපදයක් අහන්න නැහැ. අන්ති ලෞත්‍රා බුදුරණහතේ ලෝකේ පහලා ඉස්සෙල්ලාම දෙනකොට යන්තම් දීලා වැය. බැරෑරුම් කළ හරවල විදිහට දෙන්න ඕන නිසා තමයි අනිච්ච දුක්ඛ අනත්ත කියලාම දුන්නේ. ඒක වෙන්න ලොප්පු කරන්නේ කොහෙන්ද? ඔන්නේ සූත්‍ර දෙකකින්. මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සහ ඒ සූත්‍රයේ විග්‍රහ කරපු සත්‍යවිභංග සූත්‍රයේ බුදුරන් වහන්සේගේ අනුමැතියෙන් සරියුත් හාමුදුරුවෝ දේශනා කළා සත්‍යවිභංග සූත්‍රය. ඉතින් ඒ සත්‍යවිභංග සූත්‍රයේ තියෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බඳ විස්තරේ ඒකේ තියෙන. එහෙනම් ඒ විස්තරය තුල තියෙනවා නම් අනිච්ච දුක්ඛ අනත්ත ඔය ටික තමයි ධර්ම අවබෝධයේ තියෙන්නේ. ඊට පස්සේ ඒවට තියෙනවා අනිච්ච වරදක් නේ. ඉතලා දැනුවත් වුණාට පස්සේ යන්තම් පොඩ්ඩක් මතක් කරලා දෙන්න විතරයි තියෙන්නේ. එතකොටම දැනගන්නවා අනිසී. ඉච්ඡසී නැති නිසා තමයි අනිසී කියලා මුලින් ගත්තේ ඉච්ඡසී නැති නිසා. දැන් ඉතින් ඉච්ඡසී නැති බව දැනගෙන ප්‍රසිද්ධ වුණාට පස්සේ අනිසී කියලා පොඩ්ඩක් මතක් කරනවා තමයි දන්නවා මේ ඉච්ඡසී නැති හින්දා නේ කියන්නේ. ධර්ම අවබෝධය ලැබෙනවා. එහෙනම් ඊට පස්සේ ඉච්ඡ තද බල කළා කියන දෙයක් නෑ. පුංචි ළමයාට තේරුම් ගන්න බැරි කාලේ අර කෝටු ගෑල්ලක් එහෙම අතර අරගෙන මෙහාට වර යන දෝපාරටයි සරේ. එකක් දෙකක් ගහලා එහෙම යන්නේ නැහැ ඊට පස්සේ සැර කරනවා. ඉතින් ළමයා ටිකක් ලොකු වෙලා දැනුවත් වුණාට පස්සේ පුතේ පාර දිහා යන්න එපා. ඔය බලන්න ගෙදර ඉඳන් පොඩි එකක් බලලා දැන් කෝටුවක් කරන්ද කියන්නේ. නෑ එච්චර සද බල කරන්න දැන් ඕන්නේ. මෙන්න මේ වගේ බුදුදහම පටන් ගන්න ආරම්භක කාලේ අනිච්ච දුක්ඛ අනත් බොහොම ගැඹුරට කියා දෙන්න ඕන කාලයක් තිබුණා. ඒක තමයි මුල් කාලේදී ඔය වටින එහෙම ගත්තේ. ඒ අරගෙන ඊට පස්සේ දැනුවත් වුණාට පස්සේ පොඩ්ඩක් මතක් කරලා දෙනකොට ඒක පිළිහිටන්න පුළුවන් මොකද? එදා එකපාර බණක් අහලා ජීවිතාන්තයටම ඇහුවේ. අනන්ත සංසාරي අහපු නැති බණක් එකපාරක. දැන් ඊට පස්සේ වැඩෙන්න මොකද වෙන්නේ? තමන්ගේ තව තවත් ඉන්න ශ්‍රාවකයෝ ඔය ගැන කතා වෙනවා ඇහෙනවා. මොකද මේ අනිච්ච දුක්ඛ අනත්ත කියලා එහෙම එකක් කතා වෙනවා ලෝකෙ විහිවලු. ඒක එහෙම වගේ අපිට අපේ පොඩකින් අහලා බලමු තව හොඳට. එහෙමයි යන්නේ මහා බණහන්. යනකොට වැඩි කියා දෙන්න ඕනේ නැහැ. අනිච්ච දුක්ඛ අනත්ත කියනකොට තේරිලා ඉවරයි. ඒ වගේ නේ ඔය වචන දෙකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි දකින්න ඕනේ අනිච්චය කිව්වත් ස්ථිර කතාවක් ඕකේ නැහැ. ස්ථිර නැති කතාවක් එහෙම නැහැ. ඒක තමයි වරද්දපු දෙන්න. ඕක තෝරා ගන්න ඕනේ. ඉච්ඡසී නැති එකත් හරි. ඉච්ඡසී නැති මොකක් නිසාද? අනිසී නිසා. ඇයි අනිසී කියලා කියන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපාය ආසා සම්භවන්ති කියනකින් කෙලවර කරන වැඩපිළිවෙලක් මිස වෙන කවදාවත් සාන්තියේ ප්‍රණීතියේ පත් වෙලා තනසිල්ලේ පත් වෙන වැඩපිළිවෙලක් මේ සසල ගමන තුල නැහැ. ඒ නිසායි අනිසී කිව්වේ. ඒක ඉච්ඡසේ නැති නිසා තමයි අනිසී කියන නිගමනය කළේ. එහෙනම් ওই නිගමනයමයි තියෙන්නේ. ඉතිර නැති නිසා දුකයි කියන කතාවක් හැදුවා නම් පට්ටපල් බොරුවක් ඒක එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා. හැබැයි ඉතිර නැති නිසා දුකයි කියන එක ඕකට ගලපන්නත් බෑ. මොකක් නිසාද? යමක් ඉතිර නැති නිසා දුකයි කියලා ගත්තා නම් ඔහු මේ ලෝකේ සැපතෙනක් හිතා ඉන්නවා. ඒ සැපතෙන විඳින විදිහක් නෑ ඉතිර නැති නිසා ගැනීමකට බහිනවා. එහෙනම් ඔහුට ධර්මාවබෝධයක් ලැබිලා නෑනේ. ආස්වාදයක් දැකලා මේකේ සැපයි කියලා නිගමනය කර ඉන්නවා නම් යම් කිසි පුද්ගලෙක් ඔහු ආස්වාදයක් එක දිවිච්ච දුක දැකලා නෑ. දුක දුකේ දැකලා නෑ. සංකාර දුකේ දැකලා නෑ. විපරිණාමයේ දුකේ දැකලා නෑ. ඒකයි ඔහු ආස්වාදයේ සැපයි කියලා හිතාගෙන ඒක ඉතිර නැහැ නම් දුකයි කියලා නිගමනය කළේ. ඔබ දකින්න ඕනේ ක්‍රමී. එහෙනම් ඉතිර නැත්නම් යම් කෙනෙක් කියලා මේක ඉතිර නැති නිසායි දුක. ඒ කියන්නේ ඔහු ස්ථිර නම් හැබැයි එකක් දැකලා තියෙන ලෝකයේ ඇතුලේ. ඒ මහ පුදුම සිද්ධියක් නෙවෙයි. ඔහු ස්ථිරයි නම් සැපයි කියලා දැනගන්න. ඔහු සැපයි කියලා තීරණය කරපු දේ ලෝකේ තියෙන්න ඕනේ. හැබැයි ස්ථිර නැති නිසා තමයි ප්‍රශ්නේ. ඔහුට තියෙන ප්‍රශ්නේ එහෙම එකක්. එහෙනම් ස්ථිර නැත්නම් දුකයි කියලා නිගමනය කළොත් ඔහු හිතා ඉන්නවා ස්ථිර නොතිබුණා නම් ලෝකේ හොඳයි. ඉතින් බලපුවාම ඔහු මොකද ස්ථිර නම් හොඳයි කියලා ගන්න ඔහු ළමයි දිවිච්චේ. ඔව් යම් කිසි සැප ආස්වාදය කියලා යමක් ගැන හොඳයි කිව්වා නම් ඔය හොඳයි කිව්ව එක වට කරලා තියෙන්නේ මොනවැන්ද? දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන මේ දුක් තුනකින් කොටු කරලා. ඔව් දුක් විඳිනවා අඬ අඬ විහෙත වෙවි හුල් හුල් දුක් විඳිනවා. අර ආස්වාද මාත්‍රයක් නිසා මේ දුක වැහිලා. ඉතින් ඔහු හිතා ඉන්නවා මේක ස්ථිර වුණා නම් සැපයි කියලා. අවිද්‍යාව නිගමනයක් මිසක් වෙන මොකද ඒක? එහෙනම් අපි කොහොම හරි කොටු කරලා අවිද්‍යාවටම කොටු කළා මිසක් අවිද්‍යාවෙන් මිදිලා යන ධර්මාවෝදය ලබන්නේ කොහොම දුන්නා මග? එහෙනම් ඉතිර නැත්නම් දුකයි කිව්වනම් ඒකත් අවිද්‍යාවෙන් නිගමනය. නිසිසේ නැ නිසි නැ කියන්නේ මොකක් නිසාද? ඉතිර කතාවක් නෙවෙයි. පරිහරණය කරන්න නිසැසෙ මොකද? සංක මේ සියලු දෙන ඕන හැම ආස්වාදයක්ම දුක්ඛ දුක්ඛයෙන් සංඛාර දුක්ඛයෙන් විපරිණාම දුක්ඛයෙන් වට කරලා මායා මුලාවට රවට්ටලා ඒකයි මේ ආස්වාදය කියන්නේ. ඔන්න ඕක දැකලාට ඔව් සන්තෝෂ වෙනවා. මේකෙන් විදෙන ක්‍රමයක් නැති වුණා නම් තමයි අමාරු අනාතින් අනාත වෙන්නේ. දැන් මේකෙන් විදෙන ක්‍රමයක් තියෙනවා. මොකද මේක අත්හැරලා කියලා වට කරන්න පුළුවන් එකක් හින්දා. අන්න ඔහු ඒක දැනසම මිසක් ඔහුට අනේ මේක ස්ථිරව තිබුණා නම් කොච්චර හොඳ කියලා ඒ මොට්ටකම ඇති වෙන්නේ නැහැ. ඔහුට එහෙම නම් මොකද වෙන්නේ? මේක ස්ථිරව නම් අනාතින් අනාතයි. මේ දුකෙන් කවදා මිදෙන්නද එහෙමන? එහෙම අදහසක් එනවා. එහෙනම් ස්ථිර නැහැ නම් දුකයි කියන එක ධර්මානුකූල එකක් නෙවෙයි. දැන් මේ නොගැලපෙන එකක් දාලා මේ ධර්මයේ සම්පූර්ණ වහලා පැහැදිලිව තේරුම් ගන්න ඕන එක. එහෙනම් කැමැතිසේ නැති නිසා දුකයි. ඒක කිසිවක් නෑනේ. මොකද කැමැති නැති. සියලු කැමැති දේවල් කැමැති නැති ස්වභාවයක වට කරලා තියෙන්නේ. මොනවද කැමැති නැති? දුක්ඛ දුක්ඛයෙන් වට කරලා කැමැති නැහැ. සංඛාර දුක්ඛයෙන් වට කරලා විපරිණාමයෙන් දුක්ඛයෙන් වට කරලා මේ සියලු ආස්වාද කිනීම. කැමැති නැහැ. ඒ ආස්වාද කියන්නේ මායාවක්. ඒකත් කැමැති නැහැ. කැමැති තියාගන්න පුළුවන් જાති එක හැදෙන විදියකුත් නැහැ. අනිත් දකින්න යථාර්ථය. එහෙනම් තීරණය කලේ මොකක් නිසාද? ඒකේ යථා ස්වභාවය හරියට දැකලා. එහෙනම් දුක්ඛ වශයෙන්ම දුක්ඛ දුක්ඛ වශයෙන්ම දැක්කා. ඒක සැපයි කියලා ගන්න දෙයක් නැහැ කියලා දැනගත්ත එක රැවටිල්ලක් කියලා දැනගත්තා. රැවටිල්ල සැපයි කියලා ගන්න වටින්නෙත් නැහැ කියලා දැනගත්තා. අනේ දැනගත්තාම දුක්ඛ ආරි සත්‍ය වැටහෙනවා. අනේ දුක්ඛ ආරි සත්‍ය වැටහෙන මොකද කරන්නේ? අනේ එයා දැනගන්නවා පරිහරණය අනිසි. එහෙනම් දුක්ඛ වැටහෙනකොට අනිච්චත් වැටහිලා. අනිච්ච වැටහෙනකොට දුක්ඛත් වැටලා පිරපසු වෙන්නේ නැහැ. ඕකේ කිරමයි ඉන්නේ. මේ ඔබ සෝරා ගන්න ඕනේ. හරි ගැඹුරු දෙයක් මේක වහලා තියෙ විචින්සයි මේ තේරෙන්නේ නැතුව ඇහිලා තියෙන්නේ.